නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සති කිහිපයකට කලින් ඉදිරියෙන් තියාගත්තා මජ්ක්‍ධිම නිකායේ එන මදුපිණ්ඩික සූත්‍රය. ඒ මදුපිණ්ඩික සූත්‍රය මූලික කරගෙන අපි දේශනා දෙකක් ඇත්තරම පැවැත්තුවා. අපි පොඩ්ඩක් ඒක නැවතත් සාරාංශ වශයෙන් මතක් කරගත්තොත්, එක්තරා අවස්ථාවකදී දණ්ඩපාණී කියන ශාක්‍යයා යනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී කපිලවස්තුපුරේ තමයි වැඩ සිටින්නේ. ඉතින් මහාවනය කියන ස්ථානයට උන්වහන්සේ දිවා විවරණය පිණිස වැඩම කරපු අවස්ථාවකදී තමයි මේ දණ්ඩපාණී කියන ශාක්‍යයා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න යන්නේ. ඇත්තරම බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න කියලා විශේෂ උවමනාවක් තිබිලා ගිය ගමනක් නෙමෙයි. මේ දණ්ඩපාණී කියන ශාක්‍යයත් පොඩ්ඩක් මේ දිවා විහරණය සඳහා මේ කෙණ්ඩාවල තියෙන පීඩාව දුරු කරගැනීම සඳහා නිකම් පොඩ්ඩක් ගමනක් යන ගමන් එහෙට මෙහෙට සක්මන් කරන ගමන් තමයි බුදුරජාණන් වහන්සේත් මේ ගහක් මුල වැඩ ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න යන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඇති වෙච්ච සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු මාතෘකාවක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ මාතෘකාව ඒ දණ්ඩපාණී ශාක්‍යයාට තේරිලා නැහැ. තියා දිවත් එළියට දාලා ඔළුවත් වනලා යන්න යනවා. ඊට පස්සේ මේ සිද්ධිය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ අර භික්ෂු සංඝයා වහන්සේලාට සැලකනවා මෙන්න මෙහෙම සිදුවීමක් අද දවසේ සිද්ධ වුණා කියලා. ඉතින් එතන හිටිය ස්වාමින්වහන්සේ නමක් ආරාධනා කරනවා භාග්‍යතුන් වහන්සේට ඒ කියපු ධර්ම කාරණාවේ විස්තර ටිකක් තව කියන්න කියලා. නැත්තම් තව ටිකක් මේක විස්තර කළා අපිට මේක පැහැදිලි කරලා දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රකාශයක් කරනවා, නැත්තම් තවත් විදිහකට ඒ විස්තරය ඉදිරිපත් කරනවා. ඒ විස්තරයත් ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙවන විස්තරය කරලා ඊට පස්සේ ආසනයෙන් නැගිටලා තමන් වහන්සේ වැඩ සිටින ගඳකිලියට වැඩම කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අතර දැන් කතාවක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් යම්කිසි බොහොම ගැඹුරු කාරණාවක් දණ්ඩපාණී ශාක්‍යයාට කියලා තිනවා. ඒක අපිට කිව්වා, අපිට ඒක තේරුනේ නැහැ. අපි ඒක විස්තර කරන්න කියලා කිව්වා. විස්තර කරන්න කියලා ඉල්ලීමක් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ධර්ම කොටාසයක් අපිට දේශනා කළා. ඉතින් අපිට ඒක තේරුණෙත් නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඒක වැඩිදුරටත් විස්තර කරන්නේ නැතිව තමන් වහන්සේ වැඩ සිටින ඒ ගන්ධ කුටියට වැඩම කළා. දැන් මොකද කරන්නේ? දැන් කාගෙන්ද මේ විස්තර ටික දැනගන්නේ? මේ ගැඹුරු කාරණා ටික විස්තර විභාග කරගන්නේ කාගෙන්ද? ඉතින් මේ අතර තමයි උන්වහන්සේලාට මතක් වෙන්නේ මහා කච්චාන මහ රහතන් වහන්සේව. ඉතින් උන්වහන්සේ බොහොම ප්‍රසිද්ධයි මේ වගේ කෙටියෙන් පවසපු ගැඹුරු කාරණයක් දීර්ඝ වශයෙන් විස්තර කළා, සරල වශයෙන් විස්තර කළා, හොඳට තේරුම් කරලා දෙන්න ප්‍රසිද්ධයි. ඒ නිසා අපි යමු ඒ මහා කච්චාන මහරහතන් වහන්සේව හම්බ වෙන්න. උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරව මේ ගැඹුරු ධර්ම කාරණාව අපිට විස්තර කළා මේ කියලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට කතිකා කරගන්න භික්ෂුන් වහන්සේලා මහා කච්චාන මහරහතන් වහන්සේ හම්බ වෙන්න යනවා. ඊට පස්සේ මේ ඉල්ලීම කරනවා. ඉල්ලීම කරාම ඉතින් මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඔබ වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ, උන්වහන්සේ තමයි ධර්ම ස්වාමී, උන්වහන්සේ මේ ධර්මයට නේතෘන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේලා මේ උන්වහන්සේගේ ඉතන ඉඳද්දී උන්වහන්සේකින් අහන්නේ නැතුව හරියට නිකන් අරටුව හොයන්න මේ අතුවල ඉතිවල කොළවල අරටුව හොයනවා වගේ ඇයි මේ මංගාවට ආවේ කියලා එකාතකින් අර ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන ඒ උත්කෘෂ්ඨ ස්වභාවය, උන්වහන්සේගේ තියෙන උත්තරීතර ස්වභාවය මතු කළා ශාස්ත්‍රුන් වහන්සේටම යොමු කරනවා. ඉතින් කෙසේ නමුත් භික්ෂුන් වහන්සේලා නැවත නැවතත් ඇවිටිඩි කරනවා අපිට මේ ධර්ම කාරණාව විස්තර කරලා දෙන්න. භාගතුන් වහන්සේත් ඔබ වහන්සේගේ තියෙන ඒ සුවිශේෂී කුසලතාවය අගය කරලා තියෙනවා. පුංචි ධර්ම කෙටි ධර්ම කාරණයක්, ගැඹුරු ධර්ම කාරණයක් විස්තර වශයෙන් කියලා දෙන්න හැකියාවක් ඔබ වහන්සේට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා අපිට මේ ධර්ම කාරණාව විස්තර කරලා දෙන්න කියලා තින් නැවතත් ආරාධනා කරනවා. තී අවස්ථාවේදී තමයි අපිට හම්බ වෙන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ එන මේ මීපිණ්ඩක් වැනි ඒ ප්‍රපංචකරණය සම්බන්ධ විග්‍රහය. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති ස්පස්සෝ පස්සපච්චා වේදනා යං වේදිත්තං සංජානාති ඔයාදී වශයෙන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ බොහොම අපූර්වවට ඒ කාරණාව විස්තර කරලා දෙනවා. ඉතින් එතකොට අපි මේ කාරණා දැනටමත් දවස් දෙකක් තිස්සේ අපි සාකච්ඡා කළා. කොහොමද අපේ හිත ඇතුලේ කතාවක් පටන් ගන්න? කොහොමද අපේ හිත ඇතුලේ වැල්වට ආරංගු ගන්න පටන් ගන්න? කොහොමද අපේ හිත ඇතුලේ විවිධ දේවල් ගැන එහාට මෙහාට හිත හිතා වටවලල්ලේ යෑමක් පටන් ගන්න කියන කාරණාව එතකොට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ බොහොම ලස්සනට පියවරෙන් පියවරට සමීකරණයක් වගේ අපිට කියලා දෙනවා. ඇහක් තියෙනකොට රූපයක් තියෙනකොට මේ දෙක සම්මුඛ වුණාම එකට ආපాతගත වුණාම ඒ හරහා ඒ රූපේ පිළිබඳව දැනීමක් ඇති වෙනවා චක්කු විඥාණය කියලා සඳහන් කරනවා. ඉතින් මේ කාරණාව නැවත නැවත සිද්ධ වෙන්න හරියට අපිට හැඟෙන්නේ රූපයත් ඒ අපේ ඇහත් මේ ඒ රූපේ පිළිබඳ දැනීමත් දිගට තියෙනවා වගේ මේ තුනම තැන් තියෙනවා වගේ. ඒතර මෙන්න මේ තුන එකහසු වීමෙන් ස්පර්ශයක් ගොඩනගෙනවා ස්පර්ශයක් පණවන්න පුළුවන්. ඒ ස්පර්ශය නිසා ඔන්න වේදනාවක් දැන ගැනීමක් සිද්ධ වෙනවා. විඳීමක් සිද්ධ වෙනවා. මේ විඳීම ගැන ඊළඟට අපි හඳුන ගන්නවා. මෙන්න මේ අහවල් දේ මෙන්න මේ අහවල් කෙනා කියලා මේ මට්ටමට අපි හඳුන ගන්නවා. ඒ හඳුනා ගැනීම තුලින් ඊට පස්සේ අපේ හිතේ යම්කිසි විතර්කයක් පහළ වෙනවා නැත්නම් අපි විතර්කයක් කරනවා සිතුවිල්ල පහළ කර ගන්නවා. අර මුලින් ආපු කාරණා ටික ඔක්කොම හේතුඵල ධමයක් වශයෙන් කාට් තුලත් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් මේ ඒ විඳීම හඳුනාගත්තට පස්සේ ඒ හඳුනාගත් දේ සම්බන්ධයෙන් විතර්ක පහළ කර ගැනීම. එහෙමත් නැත්නම් සිතුවිලි පහළ කර ගැනීම. ඒ ඔස්සේ සිතීම, කල්පනා කිරීම මේවවිල අපි අතින් කරන කාරණා. මේක දැන් එක්තරා අන්දමකින් දැන් කතෘ කෙනෙක් ඉන්නවා. ඉසලා ටික භවකාරකයි. ඒක සිදුවීමක්. දැන් එක කතෘ කෙනෙක් සහිතව සිදුවෙන කටයුත්තක්. එයා තමයි දැන් ඒ සිදුවීමට මැදිහත් වෙලා එයාගේ උවමනාවට තමයි දැන් හිතන්නේ. ඊට පස්සේ මෙතන තියෙන අපූර්වත්වය තමයි දැන් මෙහෙම විතර්ක පහල කරමින් ඉඳද්දි මේ සිතුවිලි යන්තරේ පැන නගිනවා. සිතුවිලි යන්තරේ පණ ගන්නනවා. ඒක හොඳට මේ එයාගේ පණ ගැන්වීමක්, දිරි ගැන්වීමක්, එයාව ඔසවා තබා ගැනීමක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. දැන් මේ හිතුවිලි යන්ත්‍රේ නැත්තම් චිත්ත යන්ත්‍රේ මේ පණගත්තට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? දැන් ඒ හිතපු කෙනාව මැඩපවත්වමින් අර සිතුවිලි යන්ත්‍රේ දැන් මෙයාවත් යට කරගෙන දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි හරි ලස්සනට විස්තර කරන්නේ. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. දැන් උතරින් ඉඳන් යනවා යං විතක්කේති තං පපංචේති. ප්‍රපංචකරණය දැන් අරයා පටන් ගත්තා. ඊට පස්සේ තුන්වෙනි කොටසදී මොකද වෙන්නේ? ඒ ප්‍රපංචකරණය එයාගේ පාලනයෙන් ගිලිහිලා එයාවත් යට කරගෙන දිගට යනවා. යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු කියලා. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? ඒ ඇහැ මූලික කරගෙන තමයි කාරණාව පටන් ගත්තේ. ඊට පස්සේ මොකද හිත ඇතුලේ ලොකු සංසිද්ධියක් සිදු වෙලා ඒකට මේ තැනත්තා මැදිහත් වෙලා උවමනාවෙන් හිතන්න පටන් අරන් අන්තිමට හිතන යන්ත්‍රයේ ඒ තැනත්තාවත් යට කරගෙන එහාටයි මෙහාටයි හතර අතට හිත හිතා ඉන්නවා. දැන් ඉතින් මෙයා වහලෙක් වගේ මෙයා මේකේ ගොදුරක් බවට පත් වුණා. දැන් අතීතයේ සම්බන්ධයෙන් හිතනවා, අනාගතයේ සම්බන්ධයෙන් හිතනවා, වර්තමාන දේවල් අල්ලගෙනත් ඉන්නවා. ඉතින් මේ විදිහට අසරණ භාවයකට පත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන්ම මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා කන සම්බන්ධයෙන්, කනට සද්දයක් ඇහුනහම අපේ මේ හිතේ සිද්ධ වෙන මේ ප්‍රපංචකරණය. ඊළඟට නාසයට ගඳක් සුවඳක් දැනුනහම අපේ හිතේ සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රපංචකරණය. ඊළඟට දිවට රසක් දැනුනහම මේ විදිහට හිත ඇතුලේ සිදු වෙන මේ ප්‍රපංචකරණය. ඊට පස්සේ කයට යම්කිසි ස්පර්ශයක් දැනුනහම හිත ඇතුලේ සිදු වෙන මේ ප්‍රපංචකරණය. ඊට පස්සේ මනසටත් යම්කිසි අරමුණක් ආවහම ඒක අල්ලගෙන අපි කරන ප්‍රපංච කරන්නේ. ඉතින් මේවැයි කොයිතරම් සංකීර්ණද කියනවා නම් අපි මුලදී පටන් ගත්තේ ඇහෙන් ආපු අරමුණක් වුණාට පස්සේ ප්‍රපංචකරණය සිද්ධ වෙද්දී ඒක මනසටත් ගිහිල්ලා ඊට පස්සේ ආයි ඕනනම් කනටත් ගිහිල්ලා දිවටත් ගිහිල්ලා ඉතින් මේ ඉන්ද්‍රියන් ඔක්කොම සහභාගි වෙන්න පුළුවන් ඉදිරියේදී. පටන් ගත්තේ ඇහෙන් තමයි, පටන් ගත්තේ කනෙන් තමයි, පටන් ගත්තේ දිවෙන් තමයි. ওই විදිහට යම්කිසි ඉන්ද්‍රියක් මේකට මුල් වුණා. නමුත් පස්සේ අනිත් ඒවත් සහභාගි වෙනවා. ඉතින් එතකොට හරි අවුල් සහගත බවක්. ඇතුළත නිකන් ගැට ගැසිල්ලක්. පඹගාලක පැටලිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපි හැමෝගෙම හිතවල සිද්ධ වෙනවා. ඉතින් පටන් ගන්නෙ බොහොම සියුම් දෙයකින්, සරල දෙයකින්. හැබැයි අපි ඒකට දායක වෙලා ඒක හඳුනා ගන්න ගිහිල්ලා, ඒව ගැන හිතන්න ගිහිල්ලා, අන්තිමට ඕනට වඩා හිතන්න ගිහිල්ලා අපි ඒකෙම ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් මේ කාරණාව හරිම අපූර්වට ඉතින් මේ මදුපිණ්ඩික සූත්‍රයේදී විස්තර කරලා දෙනවා. දැන් මේකේ තියෙන අනිත් පැත්ත තමයි යම්කිසි තැනකට පුළුවන් නම් මේ ප්‍රපංචකරණය වළක්ව ගන්න. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේ ප්‍රපංචකරණය වළක්වා ගැනීමේ තියෙන යහපත තමයි බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාට විස්තර කරන්න උත්සාහවන්ත වුණේ. අර භික්ෂූන් වහන්සේලා අහුවාම ඒ දණ්ඩපාණී ශාක්‍යයාට ඒ කරපු ප්‍රකාශය තව ටිකක් විස්තර කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරාම බුදුරජාණන් වහන්සේ ඍජුවම පෙන්ලා දෙන්නේ යම්සි කෙනෙකුට මේ ප්‍රපංචකරණයට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ප්‍රපංචකරණයේ ගොදුරක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ඒ ප්‍රපංචකරණයට තමන්ගේ ඇතුළතින් එන කැමැත්ව වළක්ව ගන්න පුළුවන් නම්, ඒ ප්‍රපංචකරණයෙන් සතුටු වෙන්නේ නැත්තම්, ඒකට බැහැගන්නේ නැත්තම්, ඒවා කියාපාන්න යන්නේ නැත්තම්, ඇතුළේ කතාව සම්මනය කරගන්න නම් යම්සි කෙනෙක් උත්සාහවන්ත වෙන්නේ. ඒසේවන්තෝ රාගානුසයානං, ඒසේවන්තෝ පටිඝානුසයානං, ඒසේවන්තෝ මානානුසයානං, දිඨානුසයානං, ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං, ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව හරහා මේ සියලුම ආකාරයේ අනුසය ධර්මයන්, අනුසය ධර්මයන් කියවම අපි දන්නවා බොහොම සූක්ෂම කෙලෙස්. මේව නිකන් අර පරිඋත්ථාන මට්ටමේ තියෙන, වීතික්‍රම මට්ටමේ තියෙන රළු කෙලෙස් මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා බොහොම අතිශය සූක්ෂම මට්ටමක්. එබඳු සූක්ෂම මට්ටමක තියෙන කෙලෙස් පවා ප්‍රමාණිකූලව ශේවී යාමකට, වැයවී යාමකට, අහෝසි වී යාමකට ලක් වෙනවා යම්සි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ කියන ආකාරයෙන් ප්‍රපංචකරණයට ඉඩ තබා ගන්නේ නැතුව ඉන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන කාරණාව දැන් එහෙනම් ගැඹුරින් සලකලා බලන්න වටිනවා. කොහොමද මේ බඳු හිත ඇතුලේ සිදුවෙන ප්‍රපංචකරණයක් වළක්වගන්නේ? කොහොමද මේ ප්‍රපංචකරණයකට ඉඩ තබා ගන්නේ නැතුව ඉන්නේ? බුදුරජාණන් වහන්සේ මෙතෙන්දිත් වචන තුනක් පාවිච්චි කරලා තිනවා. natthi abinandi tabbam, natthi abivadi tabbam, natthi ajjose tabbam. සූත්‍ර දේශනාවල ප්‍රකට වෙන කාරණා තුනක් සාමාන්‍යයෙන් යමකට අපි යමක් කෙරෙහි අපි හිතේ යම්සේ ඇල්මක් ඇති වුනහම ඒකට අපි ඒ තුලින් යම්සි සතුටක් හදා ගන්නවා. ඒ ගැන සතුට වෙනවා. යම්සි රූපයක් දැක්කා, ඒක බොහොම ප්‍රිය උපදවන රූපයක්. ඒ නිසා ඒ රූපයෙන් සතුට වෙනවා. අභිනන්දි තබ්බං කියලා දහමේ විස්තර වෙනවා. ඉතින් ඒ ගැන නැවත නැවත සතුට වෙන එක දිහා බලන්න හරි කැමති, විස්තර බලන්න කැමති, හැරිලා බලන්න කැමති. මොකද ඒකෙන් හරි සතුටක් ජනනය වෙනවා. ඉතින් ඒ ගැන සතුට වෙනවා. ඊළාට අභිවදි තබ්බං. දැන් ඒ ගැනම නැවත නැවත කියවනවා. ඒක පේන්නේ නැහැ දැන් උනට හිත ඇතුලේ කියවනෝ. ඒකම නැවත නැවත අරමුණු කරනවා. ඒකට හරි කැමැත්තක්, ඒක පිළිගන්නා ගතියක්, ඒක ඉල්ලන ගතියක්, ඒ දිහා බලන ගතියක් ඔන්න නැවතත් අපේ හිතේ ගොඩනැගිලා තිනවා. අභිවදි තබ්බං, අජ්ජෝසේ තබ්බං, ඒකටම බැහැ ගන්නවා. හිත ඒකමයි අල්ලන්නේ කියලා. හිත ඒකටම අනුග්‍රහ කරනවා. ඒකම හිතනවා. ඒක අස්සටම හිත රිංග ගන්නවා. අජ්ජෝසේ තබ්බං. ඉතින් දැන් මේ කාරණා තුන අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. දැන් පින්වත්නි මේවා අපි සිද්ධාන්ත වශයෙන් දැනගත්තාට පමණක් ප්‍රමාණවත් නැහැ. මේවා අපි කොහොමද අපේ හිත ඇතුලේ ප්‍රායෝගිකව හඳුනගන්නේ? ඉතින් ඒක සඳහා තමයි අපිට සතිපට්ඨානයක් අවශ්‍ය වෙන්නේ. ඒක සඳහා තමයි අපිට චිත්තානුපස්සනාවක් අවශ්‍ය වෙන්නේ. කොහොමද මේ හිතේ අභ්‍යන්තරය ගැන එක්තරා අන්දමකින් බොහොම මධ්‍යස්ථ ගවේෂණයක් කරන්නේ? බොහොම මධ්‍යස්ත පරීක්ෂණයක් කරන්නේ කොහොමද මේ චිත්ත අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඉතින් ඒක අපි අපිම කරන්න ඕනේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා මේවා හොඳට විස්තර කළා, අපිට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ කරුණු කාරණා ඉගෙනගෙන අපිම මේ පරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒක ආර්ය පරීක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ ආර්ය පරීක්ෂණයක් කළා. ඒ උන්වහන්සේ ලබාගත් පරීක්ෂණ ඥාණය අපිට හෙළි කරා. ඉතින් ඒක පිළිපැදපු අනිකුත් ස්වාමීන් වහන්සේලා, අනිකුත් උපාසක උපාසිකාවන් මේ පරීක්ෂණය තම තමා විසින් කරලා තම තමත් ඒ ධර්ම ගැඹුරු දහම අවබෝධ කරගත්තා. එහෙනම් අපිටත් ඒ දෙයමයි කරන්න තියෙන්නේ. අපිත් මේ කරුණු හොඳින් තේරුම් අරගෙන, මේ විස්තර කරන સિદ્ધාන්ත හොඳින් තේරුම් අරගෙන, අපේ හිත ඇතුලේ ප්‍රායෝගිකව මේක සිද්ධ වෙන හැටි අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒක තමයි ඊටාම වැදගත් කොටස. එහෙම නැතුව අපි නිකන් තොරතුරු දැනගත්තා කියලා, අපේ බහුසුත භාවය වැඩි කරගත්තා කියලා මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. බහුසුත භාවය තුලින් අපි ප්‍රතිපදාවට, ප්‍රතිපත්තියකට, ප්‍රායෝගික වැඩපිළිවෙකට බහින්න අවශ්‍යයි. එතන තමයි අපිට හම්බ වෙන්නේ එකතකින් මේ දහමේ ප්‍රයෝජනය ගන්න, දහම රස විඳින්න. එහෙම නැත්නම් අර පස්කෝ රස භුක්ති විඳින්න අපිට හම්බ වෙන්නේ මේ අවස්ථාවේදී. එහෙම නැත්නම් ඉතින් අපි කරන්නේ හරක් බලන එක විතරයි. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කටයුත්තේදී මේවා ප්‍රායෝගිකව අපේ හිත තුළ යොදන්න. දැන් එදා ඒ අපි කතා කරගත්ත ඒ විස්තරේ දැන් අපිට පුළුවන් සම්බන්ධ කරගන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට. මොකද මේ මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරන මෙන්න මේ ප්‍රපංච, මදුපිණ්ඩික සූත්‍රයේ මේ විස්තර කරන වටවලල්ලේ යෑම, එහෙම නැත්නම් මේ හිතේ සිද්ධ වෙන විකෘතිය, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අපි තුල වැඩෙන්න නොදී නැවත නැවත හිත සංසුන් කරගන්න කියලා. ඉතින් ඒකට ඒ කාරණාව හොඳින් විස්තර කරන, ඒ වගේමයි ඉන්ද්‍රිය භාවනාවක් වශයෙන්ම නම් කරලා තියෙන මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ. දැන් මෙතන ඇත්තටම හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දැන් අපි ප්‍රපංච ගැන ඉගෙන ගත්තා, හිත වටවලල්ලේ යන හැටි ගැන ඉගෙන ගත්තා, ඒවැ සිද්ධාන්ත ගැන මදුපිණ්ඩික සූත්‍රයෙන් අහගත්තා. දැන් ඒවා ක්‍රමානුකූලව දුරු කරන ප්‍රතිපදාවක් එහෙමනම් දැන් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ක්‍රමානුකූල ප්‍රතිපදාවක් මෙන්න මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මෙතෙන්ටත් ඇත්තනම හරිම අපූර්ව සිදුවීමක් තමයි පදනම් වෙන්නේ, මූලික වෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරනවා කජංගලා කියන නියම් ගමේ. ඉතින් එන්නේ නියම් ගමේ තියෙනවා එක්තරා වනයක්, මුඛේලු කියලා නමක් තමයි තිබිලා තියෙන්නේ. ඒ මුඛේලු කියන වනයේ භාගතුන් වහන්සේ වැඩවාසය කරනකොට එතෙන්ට එනවා උත්තර කියලා මානවකෙක්. ඒ උත්තර කියන මානවකයා පාරාසරිය කියන එක්තරා බ්‍රාහ්මණ ගුරුවරයෙක්ගේ අතවැසියෙක්. ඉතින් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ආධ්‍යාත්මික වශයෙන් මිනිස්සු යම් යම් පරිශන කරපු යුගයක්. භෞතිකත්වය තුල හිර වෙලා නැති, භෞතිකත්වය තුලම අතරමං වෙලා නැති ආධ්‍යාත්මික ජීවිතයක් ගැන හොයපු යුගයක් තමයි ඉතින් ඒ කාලේ. ඉතින් එතකොට මේ විවිධාකාර ශාස්ත්‍රෝන් ඉඳලා තියෙනවා. අපි ඉතින් බහුලව ප්‍රකාශ කරන, කතා කරන ශාස්ත්‍රෝන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ විවිධාකාර බ්‍රාහ්මණ පඬිවරු ඉඳලා තියෙනවා. ඉතින් ඒ කාලේ හිටියේ එක්තරා බ්‍රාහ්මණ පඬිවරයෙක් තමයි මේ පාරාසරිය කියන බ්‍රාහ්මණ පඬිවරයා. ඉතින් එයාට ගෝල පිරිසක් ඉඳලා තියෙනවා. එයා ඒ ගෝල පිරිසේ එක්කෙනෙක් තමයි මේ උත්තර මානවක කියලා කියන්නේ. ඉතින් උත්තර මානවක ඉතින් මේ භාගතුන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා සාමාන්‍ය සතුටු සාමිච්චි කතාවක යෙදුනට පස්සේ බුදුරජාණන් වහන්සේ එතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ භාගතුන් වහන්සේමයි ප්‍රශ්නේ අහන්නේ. මොකද්ද? පාරාසරියෝ බ්‍රාහ්මනෝ සාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. දේසේති උත්තර පාරාසරියෝ බ්‍රාහ්මනෝ සාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. මේ පාරාසරිය කියන ඔබේ බ්‍රාහ්මණ ගුරුතුමා තමන්ගේ ශ්‍රාවකෙයින්ට ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවද කියන ප්‍රශ්නය අහන්නේ. ඉතින් එතෙන්ද උත්තර මානවක පිළිතුර දෙනවා, ඔව් ඔව් අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ ඒ පාරාසරීය බ්‍රාහ්මණ ගුරුතුමා අපිට ඉන්ද්‍රිය භාවනාවක් කියලා දෙනවා. ඊට පස්සේ ඉතින් අහනවා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා දෙන ඉන්ද්‍රිය භාවනාව. එතකොට කියනවා ඉද බෝ ගෝතම චක්කුණා රූපං න පස්සති. සෝතේන සද්දං න සුනාති. එවං කෝ බෝ ගෝතම දේසේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ සාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. ඉතින් අපිට කියන්නේ මොකද්ද? ඇහෙන් රූප බලන්න එපා. කනෙන් සද්ද අහන්න එපා. මේ විදිහට තමයි ඉන්ද්‍රිය භාවනාව අපිට කියලා දෙන්නේ. දැන් මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා, ඉතින් මෙහෙමනම් ඉන්ද්‍රිය භාවනාව කරන්න තියෙන්නේ ඇස් අන්ධ තැනත්තා. ඒ වගේම මේ කන් ඇහෙන්නේ නැති මේ ගොළු බිහිරි තැනත්තා මේ ඉන්ද්‍රිය භාවනාවේ කියලා පැමිණි කෙනෙක් වෙන්න ඕනේ. එයා ගොල්ලන්ට තමයි මේක හොඳටම කරන්න පුළුවන්. මොකද ඇස් වලින් බලන්න දෙයක් නැහැ, ඇස් අන්ධයි. ඒ වගේමයි කන් වලින් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කියන කාරණාව ඉෂ්ට වෙලා. එහෙමනම් ඒගොල්ලෝ තමයි මේ ඉන්ද්‍රිය භාවනාවේ උත්කෘෂ්ඨම මට්ටමට පැමිණි අය කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශයක් කරනවා. දැන් මෙහෙම කිව්වහම ඉතින් උත්තරට උත්තර නැති වෙනවා. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුංචි ඉංගියක් කරනවා. ඔయిత වඩා වෙනස් ඉන්ද්‍රිය භාවනාවක් මේ අනුත්තර වූ බුද්ධ ශාසනය තුළ තියෙනවා කියලා ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා. මෙන්න මේ අනුත්තර වූ අරියස්ස විනේ අනුත්තරෝ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවක් ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා එක්තරා ඉඟි කිරීමක් භාගතුන් වහන්සේ අවස්ථාවේදී කරනවා. ඉතින් මේ ධම්සභා මණ්ඩපේ මේ සාකච්ඡාව අහගෙන ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනටම දැන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන භාගතුන් වහන්සේට ආරාධනා කරනවා. භාගතුන් වහන්සේ මෙන්න මේක මේ තමයි සුදුසු කාලේ, මේ තමයි ඊටම වටිනා අවස්ථාව, අපිට මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්න කියලා එවිටිලි කරනවා, ආරාධනා කරනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ. කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාවක් වඩන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් යම් කෙනෙක් චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං. උපජ්ජති අමනාපං. උපජ්ජති මනාප අමනාපං. ඇහෙන් රූපයක් දැකලා යාගේ හිතේ ඔන්න යම්සි කැමැත්තක්, මනාපයක්, සතුටක්, සොම්නසක් පහළ වෙනවා. එහෙම නැත්නම් තවත් කෙනෙකුට යම්සි රූපයක් දැකලා අමනාපයක් පහළ වෙනවා. හිතේ විපිලිසර බවක් ඇති වෙනවා. හිතේ දොම්නසක් පහළ වෙනවා. තවත් කෙනෙකුට මේක දෙකම වෙන්න පුළුවන්. එයාට සමහරවිට මුලින් කැමැත්තක් පහළ වුණා, හිතේ සතුටක් පහළ වුණා. ඔන්න තව ටිකක් හිතාගෙන යනකොට ඒක අකමැත්තකට පෙරලලා, ආයි දොම්නසකට පෙරලලා, හිතේ කනගාටුවක් ඇති වෙලා ඔන්න අනිත් පැත්තට ගියා. ඉතින් මේ දෙකේ දෙපැත්තම වෙන්න පුළුවන්. එක්කෝ සමහරවිට මුලින් අකමැත්තක් ඇති වෙලා, පහසුතාවයක් ඇති වෙලා, පස්සේ ආයිත් ඒක කැමැත්තකට, සුවපත් බවකට, සතුටකට පෙරලෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වෙනස් වීම හිත ඇතුලේ වුණා. දැන් මේ කතා කරන්නේ ඇහෙන් රූපයක් දැකීම සම්බන්ධයෙන්. ඇහෙන් රූපයක් දැකලා දැන් මේ හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. තවත් පැත්තකින් කියනවා නම් මේ රූපේ දකින්න කලින් අපේ හිත තිබිලා තියෙනවා එක්තරා අන්දමක සාවධාන ගතියක, එක්තරා අන්දමක සාමකාමී ගතියක, සමබරතාවයක අපේ හිත තිබිලා තියෙනවා. නමුත් ඇහෙන් රූපය දැකීමත් සමගම හිතේ එක්තරා අන්දමක අඩු වැඩි වීමක්, උස් පහත් වීමක්, උඩ යට යාමක්, වික්ෂිප්ත වීමක් තමයි දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. ඔන්න ඔතන තමයි ක්‍රමයක් අපිට කියලා දෙන්නේ. මේ ඇතිවෙච්ච අලුත් තත්වය ඕලාරිකං සංකතං පටිච්ච සමුප්පන්නං. නැත්නම් සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. මෙන්න මෙතන ක්‍රම තුනක් අපිට කියලා දෙනවා. මේ අපේ හිතේ ඇතිවෙච්ච මේ අලුත් තත්වය, මේ විකෘති මට්ටම හඳුන ගන්න. ඒ විකෘති මට්ටමේ තියෙන ගති ලක්ෂණ තුනක් තමයි මේ අපිට කියලා දෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් දැන් මේ හිතේ ඇති වුණා අපි හිතමු මනාපයක්, ඇහෙන් රූපයක් දැක්කා, දැකලා හිතේ පහළ වුණා යම්සි මනාපයක්, හිතේ ලොකු සතුටක් පහළ වුණා. අර තිබිච්ච සාමකාමී සරල මධ්‍යස්ත උපේක්ෂා සහගත ගතිය අහිමි වුණා. අහිමි වෙලා තමයි දැන් මේ අලුත් උද්දීපනයේ වෙච්ච මට්ටමක්, උත්සන්න වෙච්ච මට්ටමක්, කැළඹිච්ච මට්ටමක්, මනාප ගතියක්, සතුටක් දැන් මේ හිතේ පහළ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ අලුතෙන් පහළ වෙච්ච తত্ত্বය සංකතං. මේක ඇවිල්ලා සකස් කරපු ආකාරයක් මෙතන තියෙන්නේ. සකස් වෙච්ච ගතියක් තමයි මෙතන තියෙන්නේ. මොකද්ද මෙන්න මේ සකස් වෙච්ච ගතිය කියලා කියන්නේ? දැන් එතෙන්ට තමයි ඇත්තටම අපිට හරිම ප්‍රයෝජනවත් වෙන්නේ මදුපිණ්ඩික සූත්‍රය. කොහොමද මේ සකස් වීම සිද්ධ වුනේ? අපේ ඇතුලේ මේ මනාප ස්වභාවයක්, හිතේ එක්තරා අන්දමක අර උඩට ආපු ගතියක්, අර මැද්දේ ඉන්නේ නැතුව නිකන් උඩට පැන්න ගතියක් කොහොමද හිතේ ඇති වුනේ? අන්න එතෙන්ට අපිට අර මදුපිණ්ඩික සූත්‍රයේ සිද්ධාන්තය යොදා ගන්න පුළුවන්. එහෙන් රූපයක් දැක්කහම මොකද්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ? මේක බොහොම යොහුසුලුව සිද්ධ වෙනවා. එහෙම නැතුව විනාඩි ගාණක් යන්නේ නැහැ ওই මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරන ওই කාරණාව සිද්ධ වෙන්න. තප්පර ගාණකදී ওই දේ සිද්ධ වෙනවා. ඒ හිතුවිලි අන්තරේ පණ ගන්නවන්න මහ කාලයක් යන්නේ නැහැ. ඉතින් එතකොට අපිට මේ සිද්ධාන්තය, මදුපිණ්ඩික සූත්‍රයේ එන සිද්ධාන්තය යොදන්න පුළුවන් දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සංකතං කියන තැනට. ඒ කියන්නේ කොහොමද මේ සකස් වීම සිද්ධ වෙන්නේ? ඇහෙන් රූපයක් දැක්කා, දැක්කට පස්සේ චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ එතන ඒ රූපය ගැන දැනීමක් ඔන්න සිදු වෙනවා. ඊට පස්සේ අපි ඒ හරහා යම් ස්පර්ශයක් ගොනු කර ගන්නවා. ස්පර්ශය නිසා යම් වේදනාවක් පහළ වෙනවා. අපි හිතමු දැන් මේ වේදනාව සැප වේදනාවක් නම්. එතකොට තමයි අපි ඒ ගැන තව දුරටත් හොයන්න පටන් ගන්න. හඳුන ගන්න පටන් ගන්න. යම් වේදේති තං සංජානාති. හඳුන ගන්නවත් එක්කම අපි හිතමු අපේ හිතේ තියෙනවා මේ තොරතුරු ගබඩාවක්. මේ තොරතුරු ගබඩාවත් එක්ක දැන් මේ ආපු තොරතුරු එක්තරා අන්දමක සංසන්දනයක් සිදු වෙලා හිත ඇතුලේ ඒ අනුව අපි හඳුනගත්තා මේ ඇවිල්ලා අහවලා. ඉතින් එතකොට මොකද වෙන්නේ? යං සංජානාති තං විතක්කේති. දැන් ඊට පස්සේ අපි ඒ ගැන යම්සි විතර්කයක් පහළ කරගත්තා. යම්සිතුවිල්ලක් ජනනය කරගත්තා. ඒ පැත්තට හිතුවා. ඊට පස්සේ මේ පැත්තට හිතුවා. ඒ පැත්ත ඊට පස්සේ තව පැත්තකින් හිතුවා. ඊළඟ තව පැත්තකින් හිතුවා. යං විතක්කේති තං පපංචේති. දැන් මේක බොහොම යහුසුලුව දැන් හිත ඇතුලේ සිද්ධ වුණා ටට්ටක් ගාලා හිතන්න පටන් ගත්තා. මෙන්න මේ හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් එක පාට හිත අර තිබිච්චයාගේ මධ්‍යස්ත සරල මැද මාවතෙන් අයින් වෙලා යා එනවා උඩට. දැන් ඔන්න හිත ඇතුලේ දැන් ප්‍රපංච කරන්න පටන් ගත්තා. ආයෙ ඇතුලේ කතා පටන් ගත්තා. ආයෙත් නිකන් පණ ගහලා ආවා. යම් පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංඛා සමුදා චරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු. දැන් ඉතින් මේ දැකපු කෙනා ගැන, අතීතයේ වෙච්ච දේවල් ගැන, කමං එයත් එක ගත කරපු හැටි ගැන, කරපු දේවල් ගැන, ඉතින් රටේ නැති දේවල් ඉතින් ඔන්න හිතනවා. අනාගතයේදීත් මෙහෙම කරන්න පුළුවන්, අරම කරන්න පුළුවන් කියලා ඔන්න රටේ නැති දේවල් හිතනවා. දැන් තමයි අර හිතේ සම්පූර්ණ ක්‍රියාදාමය නැත්තං ඒ ඇතුළත කතාව ගෝසාව පටන් ගත්තේ. පටන් අරගෙන ඒ හරහා තමයි මේ සියලු සකස් ක්‍රීම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් ඔන්න හිතේ මනාපය පහළලා තියෙන්නේ. හිතේ ලොකු සතුටක්, උද්දීපනයක් දැන් ඔන්න ඇති වෙලා තියෙන්නේ. දැන් ඒතර මෙන්න මේ සකස් කරපු හැටි තමයි බුදුහාඳුරෝ දකින්න කියලා කියන්නේ. ඒතර අපි තමයි මේක මේ සකස් කළේ. අර මදුපිණ්ඩික සූත්‍රයේ දෙවනි අධ්‍යයනයේදී තමයි අපි මේ වැඩේට අත දාන්නේ. අපි මේ හිත ඇතුලේ තියෙන කෙරෙන වැඩේට අපි මැදිහත් වෙන්නේ දෙවනි පියවරේදී. ඒ දෙවනි පියවර තුල තමයි අපි සකස් කිරීම පටන් ගන්නෙ. ඉතින් එතකොට අපි මේ ඇහෙන් රූපයක් දැකලා නිකන් ඉන්නේ නැහැ. එතන නතර කරන්නේ නැහැ. අපි ඒක ඉන් එහාට අරගෙන යනවා. අපි ඉන් එහාට සකස් කිරීම මේකට එකතු කරනවා. ඒ අපේ අතීතයේ වෙච්ච සිදුවීම් මේකට එකතු කරනවා. ඒ තුල අපේ හිතේ තිබුණා නම් යම්සි මනාපමනාප ඒවා මේකට එකතු කරනවා. අපේ හිත තුල ගොඩ නැගිලා තිබුණා නම් යම්සි අනුසය ධර්මයන් ඒවා මේ ඔක්කොට මේකට එකතු කරනවා. එනවා අපේ සංස්කෘතිය හරහා, අපේ ගිනීම හරහා, අපේ හැදියාව හරහා, එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් හරහා මේ හැම දෙයක්ම අපේ හිතේ ගොඩනැගිලා තියෙන විවිධාකාර සංකල්ප මේ පද්ධතියට දැන් අපි එකතු කරනවා. ඒ එතන තමයි සංස්කරණ සිද්ධ වෙන්නේ. අපි එක පැත්තකින් සකස් කරනවා, ඊට පස්සේ ආයෙ තව පැත්තකින් සකස් කරනවා, තවත් පැත්තකින් සකස් කරනවා. දැන් මේ ඇතුලේ හරියට නිකන් අර මැටි ගුලියක් අරගෙන මැටි ගුලිය එක එක විදිහට සකස් කරලා ඒකෙන් බෝනික් එකක් හදනවා වගේ. එහෙම නැත්නම් ඒකෙන් මොකක් හරි සතෙක් අඹනවා වගේ, රූපයක් අඹනවා වගේ, මූර්තියක් අඹනවා වගේ. මේ මැටි ගුලියක් වගේ තමයි අපේ හිතට මුලින්ම ආපු ඒ සංස්කරණය නොකළ මට්ටම. නමුත් මේ සංස්කරණය නොකළ මේ මැටි ගුලිය වගේ ස්වභාවය අපි තමයි එහාට මෙහාට ලස්සන්ට එක එක විදිහට ඒවා සකස් කරලා අඹලා අන්තිමට යම්කිසි රූපයක් ඒකෙන් මවන්නේ. ඒක දැන් දෙයක් බවට පත් වෙනවා. ඒක දැන් කෙනෙක් බවට පත් වෙනවා. දෙයක් බවට කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඔන්න හිතේ අමුතුම විපර්යාසයක්. හිත දැන් ඒක වැළඳ ගන්නවා, ඒක සිප ගන්නවා, ඒක ඒ ගැන ලොකුවට සතුටු වෙනවා, ඒක කියාපානවා, ඒක අස්සට රිංග ගන්නවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා ඒ මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරපු ඒ කතන්දරේ සම්පූර්ණයෙන්ම දැන් ඔන්න සිද්ධ වෙනවා. ඒ හරහා ප්‍රපංචකරණයක් සිද්ධ වෙනවා. දැන් එතකොට මෙන්න මේ සිදුවීම අපිට අපේ හිතේ දකින්න පුළුවන් නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන උපදෙස තමයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛා තස්සතං uppannං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං නිරුජ්ජති උපෙක්ඛා සණ්ඨාති. දැන් මෙයා මේ තමන් විසින්ම මේ කරපු නාඩගම, මේ කරපු විගඩම, මේ කරපු සංස්කරණය, මේ කරපු ගොඩ නැගීම එයා තේරුම් ගත්තට පස්සේ දැන් මෙයාට මේක නැවත නැවත දකින්න දකින්න ඉතින් මේක මේ මම්ම කරන මෝඩ වැඩක් නේ. මම්ම නටන නාඩගමක් නේ. මම්මනේ මේවා මේ ඔක්කොම කෑලි කෑලි මූට්ටු කරන්නේ. මමමනේ මේ පැදුර වියන්නේ කියලා අන්න ටික ටික තේරෙන්න ගන්නවා. ඒක අපින්වත් කියන්නේ මේවා තනිකරම අපි ප්‍රායෝගිකව අපේ හිත ඇතුලේ කරන්න ඕනේ. අපේ හිත ඇතුලේ මේවා දකින්න ඕනේ. අපිම මේ කරන විගඩම අපිම දකින්න ඕනේ. අපිම කරන මෝඩකම් ටික අපිම තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේක විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒකට මාර්ගය හරීම ලස්සන්ට කියලා දීලා තිනවා. එහෙමනම් ඒ ධර්මය අපි ඉගෙනගෙන ප්‍රායෝගිකව අපි අපේම හිතේ යොදන්න අවශ්‍යයි. ඒතර කෙනෙකුට තේරෙනවා නම් මේ තමන් කරපු සංස්කරණ රාශිය හරහා දැන් නිකන් අමුතු විපර්යාසයක් අමුතුම ආකෘතියක් දැන් ගොඩ නැගිලා තියෙනවා. අමුතුම මූර්තියක් දැන් ගොඩ නැගිලා තියෙනවා. ඒකට තමයි දැන් මේ හිත සතුටු වෙලා ඒකටම වැළඳගෙන ඒකම කියාපාගෙන ඒක අස්සටම රිංගගෙන දැන් ඉන්නේ ඔන්න ඒ තත්වයේ තමයි. ඉතින් ඒක තුල ඉන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ කියන යන්න ආයි අර පරණ තැනට ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපෙක්ඛා. ඒ කලින් හිටිය ස්වභාවය ශාන්තයි. ඒක ප්‍රණීතයි. එතන තියෙන්නේ උපේක්ෂා සහගත සරල බවක්. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ කතා කරන්නේ නිකන් එහෙමනම් මේ උපේක්ෂා වේදනාව සේවනය කරාම ඇතිද ප්‍රමාණවත්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගැඹුරක් මේ කතා කරන උපේක්ෂාවේ තියෙනවා. අපි හිතුවොත් මේ සම්පූර්ණ ප්‍රතිපදාවේ තියෙන්නේ මේ සැප වේදනාව අතහැරලා උපේක්ෂා වේදනාවකට පැමිණීමක් ය දුක් වේදනාව අතහැරලා උපේක්ෂා වේදනාවකට පැමිණීමක් කියලා හිතුවොත් ඒක වැරදි. ඒ කියන උපේක්ෂාවට බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කියන්නේ අඥාන උපේක්ෂාවක් කියලා. ඒ උපේක්ෂාව ගැන විස්තරයක් ඇත්තටම සලායතන විභංග සූත්‍රයේ එනවා. අපි බලමු ඉදිරියේදී ඒ බඳු සූත්‍රයකුත් ඉස්සරහට අරගෙන දේශනා කරන්න සාකච්ඡා කරන්න. ඉතින් එතන කතා කරන්නේ මේ සරල සාමාන්‍ය මැද්දට එන මේ උපේක්ෂාව. හැබැයි එතන තාම අවිද්‍යාව තියෙනවා. එතන පුජ්‍යලයක් ඉන්නවා. එතනට කියන්නේ ඇහැට අරමුණු වෙච්ච පුජ්‍යලයක් ඉන්නවා. හිතන පුජ්‍යලයක් ඉන්නවා. ඉතින් එතන සත්ව සංකල්පයක් එක්ක යන මෝඩ උපේක්ෂාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු යම්ස කෙනෙක් ඉන්නවා. එයා බණ භාවනාවක් කරලා එහෙම ලොකු පුරුද්දක් නැහැ. ගැඹුරු විපස්සනාවක් වඩලා කිසිම ඒ බඳු අත්දැකීමක් නැහැ. හැබැයි යාට කායකත් ඉන්න පුළුවන් රණ්ඩුවක් වෙන්නේ නැතුව. ඉතින් යාට යම්ස කෙනෙක් බැන්නට ඉතින් ඒක එච්චර ගණන් ගන්න නැතුව යාට ඉන්න පුළුවන්කමක් තියෙනවා. යම්සි කෙනෙක් ඕනට වඩා ප්‍රශංසා කළත් ඒකෙන් ලොකුවට මාන්නයක් ඇති කරගන්න නැතුව බොහොම සාවධානව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ලොකු ගැඹුරු ප්‍රඥාවක් මත පදනම් වෙලා නෙමෙයි. එයාගේ ඒක නිකන් සමහරවිට සහජ කුසලතාවයක් වෙන්න පුළුවන්. සමහරවිට එයාට යමක් කර කියා ගන්න බැරිකම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ගාව තියෙන නිකන් නෝන්ජල්කමක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර එබඳු සාමාන්‍ය උපේක්ෂාවක ඉන්න පුළුවන් ගතියක් සමහර විට ඇතම් කෙනෙක්ගේ පිටලා තියෙන්න පුළුවන්. නමුත් මෙතන මේ කතා කරන උපේක්ෂාව ඊට වඩා ගැඹුරු උපේක්ෂාවක්. මේ උපේක්ෂාව අපේ එක්තරා අන්දමකින් කියනවා නම් ප්‍රතිපදාවක් හරහා යම්සි කෙනෙක් ගොඩනගාගත් උපේක්ෂාවක්, හදාගත් උපේක්ෂාවක්, හඳුනාගත් උපේක්ෂාවක්. දැන් පින්වත්නි උදාහරණයක් වශයෙන් අපි කියමු යම්සි කෙනෙක් ධාතු මනසිකාර භාවනාවක් වඩනවා. මේ ධාතු මනසිකාරය වඩන්න වඩන්න ඉතින් එයා අපිටම ඉඳගෙන තමන්ගේ කයේ සිහිය පවත්වනකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ කයේ යම් යම් අන්දමින් නිරූපණය වෙන විවිධ ධාතු ලක්ෂණ හඳුනගන්න. තද ගති, මෘදු ගති, රළු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති ආ හඳුනගන්න. ඒ වගේම උණුසුම් ගති, සිසිල් ගති ආ හඳුනගන්න. ඒ වගේම පිඬු ගන්න ගති, සෙලවෙන ගති, කම්පණය වෙන ගති ආ හඳුනගන්න. ඒ වගේම මේකේ තියෙන තෙත් ගති, ගලන ගති ආ හඳුනගන්න. ඉතින් දැන් යාට තේරෙනවා මේ මුළු කයම හුදෙක් ධාතු ස්වභාවයක්. එතකොට එයා ඒ தත්ත්වේ නැවත නැවත අත්දකින්න අත්දකින්න එයාගේ අර තිමිච්ච ඝන සංඥාව නැති වෙලා මෙතන තියෙන ධාතු ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නවා. ඉතින් එතනින් අතර වෙන්නේ නැහැ. එයාට තේරෙනවා මේ කයේ කියන අභ්‍යන්තර කයේ පමණක් නෙමෙයි මේ බඳුම ධාතු ස්වභාවයක් තමයි මේ එළියේ බාහිරේ තියෙන්නේ. ඒකත් එයා හොඳට තේරුම් ගන්නවා අනුමාන ඥානයක් වශයෙන්, නයි විපස්සනාවක් වශයෙන් ඒකත් තේරුම් ගන්නවා. එතකොට තේරෙනවා මේ අභ්‍යන්තර තියෙන ධාතු ස්වභාවයක්, බාහිර තියෙන ධාතු ස්වභාවයක්. ඉතින් මේ විදිහට යා හොඳින් තේරුම් ගනිමින් යනකොට අර අභ්‍යන්තර බාහිර කියන ඒ ද්වයතාවය අයින් වෙලා මේ හිතේ එක්තරා අන්දමක මධ්‍යස්ථ බවක් ගොඩනැගෙනවා. ඒක ඇවිල්ලා ප්‍රඥාව මත ගොඩනැගිච්ච මේ මධ්‍යස්ථ බවක්, උපේක්ෂාවක්. මේක මට්ටමක්. හැබැයි තව තව මේක කරන්න කරන්න දැන් මේ වෙන්වෙන් වශයෙන් තිබිච්ච ධාතු ලක්ෂණ ඔක්කොම සම වෙලා මේ හැම දෙයකම තියෙන පොදු ලක්ෂණ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. දැන් මේ පටවි ධාතුව කියලා කියන ස්වභාවයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක්, ප්‍රවාහයක්. ආපෝ ධාතුවේ තියෙන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. තේජෝ ධාතුවේ තියෙන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. වායෝ ධාතුවේ තියෙන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. දැන් එයාගේ අර කලින් දැකපු ඒ ධාතු වල නානත්වය, ධාතු වල විවිධත්වය, ඒක දැන් ටික ටික බොඳ වෙලා ගිහිල්ලා මේ කවුරුත් පෙන්වන්නේ එකම ක්‍රියාකලාපයක්, කවුරුත් පෙන්වන්නේ එකම සංචරණයක්, එහෙම නැත්නම් එකම ක්‍රියාකාරීත්වයක් තමයි මේ කවුරුත් කොයි ධාතුවත් පෙන්වුම් කරන්නේ. හැමෝම එක වගේ තමයි හැසිරෙන්නේ කියලා මේ යෝගාචරයට තේරෙන්නේ මේවා නිකන් ඔක්කොම බොඳ වෙලා අර අපේ ලොකු සායනාංශය කියන වගේ මේක නිකන් ගොජයක් බවට පත් වෙලා මේකේ කිසි රසයක් නැති වෙනවා. එතකොට තමයි අන්න හිතේ නිවරදි නිබ්බිදාවක් පහළ වෙන්නේ. දැන් මේකේ ඒ තරම් රසයක් නැහැ, මේක බලන්න ඒ තරම් ප්‍රියක් නැහැ, හරි අප්පිරිය ගතියක් තියෙන්නේ. හිතට මේකේ කිසි උවමනාවක් නැහැ. ඉතින් දැන් මේක පොඩ පොඩ අතහැරලා දානවා. අතහැරලා දාලා දැන් හිත කොහෙද යන්නේ? හිතට මොකද්ද අල්ලන්න තියෙන්නේ? ඉතින් අපි හිතමු යා ධර්මයට අහුම්කන් දීලා තියෙනවා, කමඨහන සුද්ධ වෙලා තියෙනවා. එහෙමනම් එයාට පුළුවන් දැන් මේ රූප කර්මස්ථානයක් වැඩුවේ ඒ රූප කර්මස්ථානය හරහා ගොඩනැගුණු ඒ ප්‍රඥාව පාදක කරගෙන ඊට පස්සේ ගොඩනැගුණු නිබ්බිදාව ඒකත් පාදක කරගෙන හිත උත්සාහවන්ත වෙනවා නම් අතහැරලා දාන්නක. ඒ අවස්ථාවේදී නැවත රූපයක් අල්ලන්නෙත් නැතිව, වේදනාවක් අල්ලන්නෙත් නැතිව, සඤ්ඤාවක් අල්ලන්නෙත් නැතිව, සංස්කාරයක් කරන්නෙත් අල්ලන්නෙත් නැතුව හිටියොත් අන්න යාගේ හිත මොහතකට හෝ සියල්ල උපාදාන නොකර නිදහස් වෙනවා. ତොර මෙන්න මේ නිදහස මුලදී කෙනෙකුට ආගන්තුක වුණාට මේ කටයුත්ත නැවත නැවත සිද්ධ වෙන්න මේ නිදහස ටික ටික යා ඒ තැනත්තට ඒ යෝගාවචරයට භුක්ති විඳින්න අවස්ථාවක් සැලසෙනවා. එතකොට මෙන්න මේ භුක්ති විඳින මට්ටමේදී තමයි යාට තේරෙන්නේ අර බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරයේ අගට දේශනා කරන අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන මට්ටම. දැන් මෙයා රූපයක් ඇසුරු කරන්නේත් නැහැ, වේදනාවක් ඇසුරු කරන්නේත් නැහැ, සංඥාවක් ඇසුරු කරන්නේත් නැහැ, සංස්කාරයක් ඇසුරු කරන්නේත් නැහැ. කොහෙවත් පිහිටි නැති සිතකින්, කොහෙවත් අල්ලගත්තේ නැති සිතකින්, කොහෙවත් උපාදාන නොකළ සිතකින් වාසය කරන්න මේ යෝගාවචර ඉගෙන ගන්නවා. ඒ කලාව හදාරනවා. දැන් මේ කලාව හදාරන යෝගාවචරයට තමයි තේරෙන්නේ මෙතන තියෙන උපේක්ෂාවක් කියලා. මෙන්න මේ ප්‍රකාශ කරන උපේක්ෂාව තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දේශනා කළ තියෙන උපේක්ෂාව. මෙතන තමයි ගැඹුරු උපේක්ෂාවක් තියෙන්නේ. මෙතන තමයි ප්‍රතිපදාවක් තුලින් උපයාගත් උපේක්ෂාවක් තියෙන්නේ. ඒතර මෙන්න මේ උපේක්ෂාව තමයි බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙන්නේ. ඒ උපේක්ෂාවට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මෙතන තියෙනවා ශාන්ත බවක්, මෙතන තියෙනවා ප්‍රණීත බවක්, මෙතන තියෙනවා උපේක්ෂාවක්. මෙන්න මේ කිසිවක් අල්ලපු නැති, කිසිවක් ග්‍රහණය නොකළ ඒ ශාන්ත ප්‍රණීත වූ උපේක්ෂාවට නැවත හිත ගන්න. ඒක තමයි දෙන උපදෙස. මොකද්ද භාවිතා කරපු ක්‍රමය? ඒ හටගත් සකස් වෙච්ච ස්වභාවයේ ඒ අපි කරපු සකස් කිරීම් රාශිය දකින්න. හිතේ පහළුණා එක්තරා අන්දමක සතුටක්, හිතේ පහළුණා එක්තරා අන්දමක උන්මාදයක්, හිතේ පහළ වුණා එක්තරා අන්දමක සොම්නසක්. ඒ තත්ත්වය හැබැයි සකස් කරපු තත්ත්වයක්. අර අපි හරියට නිකන් ගඩොලින් ගඩොල තියලා ගොඩනගාගෙන ආවා වගේ, බිත්තියක් ගොඩනැගුවා වගේ, තාප්පයක් ගොඩනැගුවා වගේ තමයි අපිත් මේ හිතේ අර මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරපු ආකාරයට ඒ ගඩොලින් ගඩොල තියලා ඒ පියවරෙන් පියවර එකට එකතු කළා මේ මුළු ප්‍රපංචය ගොඩ නැගුවේ. හිතේ මේ එක්තරා අන්දමක ඒ ආවේගය ගොඩ නැගුවේ. එතකොට අන්නේ ඒ ගොඩ නගපු ආකාරය අපිට දකින්න පුළුවන් නම් එතකොට මෙන්න මේ ගැටේ ලිහෙනවා. එතකොට මෙන්න මේ පඹගාලෙන් එළියට එන්න පුළුවන්කමක් අපිට ඇති වෙනවා. මේ ගැට ගැහිලා තියෙන නූල් බෝලේ ලිහා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ ගැට ගැහිලා තියෙන නූල් බෝලේ ලිහන එක ක්‍රමයක් තමයි මේ සංකත වශයෙන් මේක තේරුම් ගන්න එක. දැන් මේ අලුතෙන් මතුවලා තියෙන తত্ত্বය, අලුතෙන් පැන නැගුණු తত্ত্বය සංකතයි. මේකයිල සකස් වෙලයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවනි ක්‍රමයකට කියනවා. ඒ තමයි ඕලාරිකං. දැන් අර සාමාන්‍ය සරල උපේක්ෂාව හරි සියුම්. එතන මොකක්වත් ලොකු වැඩක් නැහැ. ඒ නිසාම නිකන් ආගන්තුක කෙනෙකුට ඒක දැනෙන්නේ හරි කම්මැලි දනවන, කම්මැලි දනවන තැනක් වගේ. කිසි රසක් නැති තැනක් වගේ. එතන කෙනෙක් නැහැ. එතන පුජ්‍යලයක් නැහැ. එතන මමත්වයක් ගොඩනගන්න බැහැ. එතන සිතුවිලි ජනනය වීමක් නැහැ. එතන තියෙන්නේ හුදු දැනුවත් බවක් විතරයි. සරල දැනුවත් බවක් විතරයි. ඉතින් එතකොට එතන තියෙන්නේ අතිශය සියුම් ගතියක්. අතිශය සරල ගතියක්. දැන් හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඊළඟට මොකද්ද කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නේ නැවත නැවත ඇහෙනවා. දැන් ඔන්න ඔය ඊළඟට මොකද්ද කරන්නේ කියලා අහන ප්‍රශ්නේම තියෙන්නේ අපිට මේ සරල භවයේ තියෙන වටිනාකම නොතේරීම. අපිට මුකුත් නොකර ඉන්න බැරිකම. හැම තිස්සෙම අපි තුල ඇතුළතින් පැන නැගෙන උසි ගැන්වීම. අපිට මොකක් හෝ කළ යුතුයි. අර සින්දුවකුත් තියෙන්නේ කොහොම කොහම නිකන් ඉන්න එපා, කොහොම කොහම හරි ගහපල්ලා බම් පෙස්සන් කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ හිත ඇතුළෙත් අපිට නිකන් ඉන්න බෑ. මේ හරියට නිකන් අර මඩෙන් හොදලා කූඩැල්ලව කොට්ටයක් උඩ තිබ්බහම ඉතින් ඌට ඉන්න බෑ මේ කොට්ටේ උඩ. ඌ ආයෙත් යන්නේ මඩගොඩටමයි. ඒ වගේ තමයි අපේ හිතත් අපි මේ බොහොම අමාරුවෙන් ප්‍රතිපදාවක් හරහා අරගෙන ඇවිල්ලා හොදලා ගොඩගත්තට පස්සේ ඒත් ඉතින් හිත ගෙහිලා ආයි පයින්නේ මඩගොඩටම තමයි. දැන් එතකොට එහෙනම් මේ කොට්ටේ උඩ ඉන්නවද බඩගොල්ලට පයින්වද? මෙන්න මේ දෙක අතර එක්තරා අන්දමක තෝරා ගැනීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් අපි කොට්ටේ උඩට ආවට පස්සේ අපි අහනවා නම් ඇයි මේ අපි කොට්ටේ ඉන්නේ, මේකේ නෑනේ මඩ, මේකේ නෑනේ මට කරන්න දෙයක් කියලා. ඉතින් අපි අහනවා නම් යම්සි ප්‍රශ්නයක්. ඒක එකතකින් ඒ අපේ අත්දැකීම් අඩුකම, අපිට තාම මේ ධර්ම මාර්ගයේ නොතේරීම, එහෙම නැත්නම් මෙතන තියෙන ගැඹුර අපිට නොවැටහීම නිසා අහන ප්‍රශ්නයක්. තවත් පැත්තකින් කියනවා නම් අපි සංස්කරණ නොකර ඉන්න තත්වය තුළ සංඛාර දුක්ඛයෙන් අත මිදලා ඉන්නේ. සමහරවිට මේ පිංතුන් අහලා ඇති දුක්ඛ ස්වභාවයේ පැති තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දුක්ඛතා සූත්‍රය කියලා එහෙම සූත්‍රයක් එනවා. ඒකෙදි දුක්ඛ ස්වභාවයේ පැති තුනක් භාගතුන් වහන්සේ පෙන්නවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ අපි කාටවත් මුහුණ පාන්න සිද්ධ වෙන ළඩ දුක් දෙක, ළඩ දුක් නිසා ඇති වෙන, සීත උෂ්ණ නිසා ඇති වෙන මේ විවිධ ආකාරයේ මේ කායික දුක් පීඩාව. ඒක ඉතින් හැමෝටම ඌරුමයි. ඒක මේ බුදුරජාණන් වහන්සේටත් ඒ හරහා යන්න සිද්ධ වුණා, රහතන් වහන්සේලාටත් ඒ හරහා යන්න සිද්ධ වුණා. අපිටත් ඉතින් ඒ හරහා යන්න සිද්ධ වෙනවා. මොකද ඒක තමයි ඉතින් මේ ලෝකේ ස්වභාවය. ඒක තමයි දුක. ඊට පස්සේ තවත් එකක් එනවා, විපරිණාම දුක්ඛය කියලා. දැන් අපි වයසට යනකොට දත් හැලිලා ඇහැ පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ, සමහරවිට මේ හරියට ඇවිද ගන්න වාරුත් නැහැ. ඉතින් මේ ඒ නිසා ඒ ජරාවට පත්වීම නිසා ඇතිවෙන දුක, ඒ වගේමයි දෙයක් වෙනස් වීම නිසා ඇතිවෙන දුක. අපි බලාපොරොත්තු වුණායි මෙන්න මේ ආකාරයෙන් පවතීවි කියලා. හැබැයි ඒක ඒ ආකාරයෙන් පැවතුනේ නැහැ, ඒක වෙනත් ආකාරයකට පත් වුණා. ඉතින් අපේ හිතේ අර තිබුණා නම් යම්කිසි මෙන්න මේ විදිහටම පවතිය යුතුයි කියලා වගේ සංකල්පයක්. ඉතින් ඒකට එකඟ වෙන්නේ නැහැ මේ ඒකට පාත්‍ර වෙච්ච සන්දර්භය. ඉතින් ඒක වෙනස් වුණා. ඉතින් ඒ හරහා වුණ සමාට අපේ හිතේ ඒ විපරිණාම දුක හට ගන්න පුළුවන්. විපරිණාමය නිසා හට ගන්නා දුකක්. බාහිර දෙයක් විපරිණාමයට ලක්වීම නිසා හට ගන්නා දුකක්, අභ්‍යන්තර දෙයක් විපරිණාමයකට වෙනස් වීමකට ලක්වීම නිසා හට ගන්නා දුකක්. එතකොට මේ තවත් දුකේ ස්වභාවයක්. ඊළඟට එන දුක තමයි සියුම් දුක. ඒ තමයි සංඛාර දුක්ඛය. අපි සකස් කිරීම තුල අපේ හිතේ ගොඩනැගෙන දුක. ඒක පින්වත් අපි නිකන් අර මේ ටිකක් තේරෙන භාෂාවෙන් කියනවා නම් ඇදගෙන නාන දුකක් තමයි එතන තියෙන්නේ. ඉල්ලගෙන කන දුකක්. මේ තියෙන දේ අපිට නිකන් තියන්න නොදී, තියෙන්න නොදී අපි ඒකට විවිධාකාර දේවල් කරන්න ගිහිල්ලා, විවිධාකාර සංස්කරණ රාශියක් ඒ මත අපි කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන කෑමක් තමයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ ඒ සකස් කිරීම නිසා සිදුවෙන දුක නතර කරගන්න? එහෙමනම් මෙන්න මේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියන තැන, එහෙම නැත්නම් අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීත කියන තැන තියෙන්නේ ඔන්නෝය සංස්කාර දුක සමනය වීමක්. එතන තියෙනවා එක්තරා අන්දමක මුලදී අපි ඔය කියපු එක්තරා ඒකාකාරී ගතියක්, කිසි රසක් නැති ගතියක්, නීරස ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි අපි එතන පුරුදු කරන්න අවශ්‍යයි. ඒකට නැවත නැවත හුරු වෙන්න අවශ්‍යයි. එතකොට තමයි අර එතන තියෙන ශාන්ත බව, එතන තියෙන ප්‍රණීත බව කෙනෙකුට තේරුම් ගන්න හැකියාව සලස්සෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එතකොට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මතක් කරලා දෙන්නේ, දැන් මේ අලුතෙන් ගොඩ නැගිච්ච තත්ත්වය ඕලාරිකයි, ඒක හරි ගොරහැඩි, ඒක හරි රළුයි, ඊට වඩා ප්‍රණීතයි, ඊට වඩා සියුම්, ඊට වඩා ශාන්තයි, ඊට වඩා සරලයි අර කලින් තිබිච්ච උපේක්ෂාව. ඒ කිසිවක් උපාදාන නොකරන ස්වභාවය, කිසිවක් මත හේතු නොවි ඉන්න ස්වභාවය, කිසිවක් මත පිහිටාගන්නේ නැතිව ඉන්න ස්වභාවය අයිට වඩා ප්‍රණීතයි. ඒ නිසා එතෙන්ට යන්න, එතෙන්ට නැවත හිත ගන්න. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, පටිච්ච සමුප්පන්නා. මේ අලුතෙන් හටගත්ත තත්ත්වය හේතුඵල දහමක් අනුව පැමිණි තත්ත්වයක්. ඉතින් ඒ කාරණාවත් මදුපිණ්ඩික සූත්‍රයේදී ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කළ දෙනවා. උන්වහන්සේ කියනවා මදුපිණ්ඩික සූත්‍රයට අපි නැවතත් පොඩ්ඩක් පිවිසුනොත් අර දෙවනි විවරණයේදී කවුද මේ මහා කච්චාන මහරහතන් වහන්සේ අර සාමාන්‍යයෙන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති සක්කු විඥානං ඒ විදිහට මේ විස්තර කරාට පස්සේ තවත් විස්තරයක් කරනවා. එතන තියෙන්නේ අය පටිසෝප්පාදේ. එමෙ නැත්තම් එතන තියෙන්නේ ඉදප්පච්චේතාව. සෝ වතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තින් පඤ්ඤාපෙසති इति ඨානමේතං විජ්ජති. පස්ස පඤ්ඤත්තිය සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤාපෙසාපි පඤ්ඤාපෙසති इति ඨානමේතං විජ්ජති. මේ ආකාරයෙන් ඒ පටිච්ච සමුප්පන්නව මේ ක්‍රියා පටිපාටිය සිදුවෙන ආකාරය තමයි මේ මදුපිණ්ඩික සූත්‍රයේදී එතන ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ රූපයක් තියෙනවා නම් ඇහැක් තියෙනවා නම් මේ දෙකේ සමவாய නිසා තමයි එහෙනම් චක්කු විඥානයක් පහළ වෙන්නේ. ඇහි දැනීමක් පහළ වෙන්නේ. මේ තුනම තියෙනවා නම් තමයි මේ තුන් දෙනාගේම ඒක රාශී වීම නිසා තමයි ස්පර්ශයක් පහළ වෙන්නේ. ස්පර්ශයක් ගොඩනැගෙන්නේ. ස්පර්ශයත් නිසා තමයි වේදනාවක් පහළ වෙන්නේ. වේදනාවක් ගැන තමයි ඒ නිසා තමයි අපි දැන ගැනීමක් කරන්න නැත්නම් හඳුනා ගැනීමක් කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ හඳුනාගත්තට පස්සේ තමයි ඔන්න අපි හිතන්නේ. හිතන්න ගිහිල්ලා තමයි අන්තිමට ප්‍රපංචවල පැටලෙන්නේ. ඒත් එහෙමනම් මෙතන තියෙනවා මෙන්න මේ නිසා හට ගැනීමක්. දැන් මේ කාරණාවෙදී මතක් කරගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් විස්තර කරන ඉදප්පච්චේතා මූලධර්මය නැත්නම් පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඇති කල්හි මෙය ඇති වෙයි. මෙය හට ගැනීමෙන් මෙයත් හටගනි. එහෙමනම් අන්න ඒ ඉදප්පච්චේතාව ඒ පටිච්චසමුප්පාද මූලධර්මය අපිට පුළුවන් මේ අපේ හිතේ ගොඩනැගිච්ච මේ අලුත් තත්ත්වයට යොදලා බලන්න. ඉතින් ඒක යොදලා බලන්න නම් අපිට යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. ඒ කියන්නේ ආයි මුලට යන්න අවශ්‍යයි. කොහොමද මේ ක්‍රියාපටිපාටි අපේ හිත ඇතුලේ ගොඩ නැගුණේ? සිදු වුණේ කොහොමද? හරි, මම ඇහෙන් රූපයක් දැක්කා. එතන තමයි ආරම්භය. දැන් මේ අපිම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනෝ. යෝනිසෝ මනසිකාරයක් යොදලා බලනෝ. මේ මතුපිට දර්ශනේ රැඳිලා ඒක තුල මුලා වෙලා ඉන්නවා වෙනුවට පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා බලන කොහොමද මේ අලුත් තත්වයේ හිත ඇතුලේ ගොඩ නැගුණේ? කොහොමද මේක පරිසෝපන්නව ගොඩ නැගුණේ? හේතුඵල ධමයක් වශයෙන් හිත ඇතුලේ ගොඩ නැගුණේ කොහොමද? එතකොට තමයි තේරෙන්නේ මේ රූපයක් තියෙන නිසා, ආලෝකයේ තියෙන නිසා, ඇහැ තිබුණ නිසා, ඒ වෙතට යමු වෙච්ච නිසා ඔන්න දැනීමක් පහළ වුණා. ඊට පස්සේ ඒ නිසා ඔන්න ස්පර්ශයක් ගොඩ නැගුණා. ඊට පස්සේ තමයි මට නිකම් වේදනාවක් සතුටක් ගොඩ නැගුණේ. ඒක තමයි මං තව හොයන්න ගියේ. ඒකට තමයි තව මං විතර්ක කරන්න ගියේ. ඒකට තමයි සිතුවිලි එකතු කරන්න ගියේ. ඒක තමයි අන්තිමට මේ වගේ අලුත් තත්වයක් උද්දීපණය වෙච්ච මට්ටමක් හිතේ අලුත් තත්වයක් සොම්නස්සහගත බවක් ගොඩ නැගුණේ. මේ තත්වය එහෙනම් මේ පටිසෝප්පන්නව හේතුඵල ධමයක් වශයෙන් ගොඩ නැගිච්ච ස්වභාවයක්. තොර මෙහෙම හිතද්දිත් එකතකින් සිද්ධ වෙන්නේ අර අපේ හිත ඇතුලේ ඒ සිද්ධ වෙච්ච යාන්ත්‍රණය හෙලිදරව් වීමක්. අපිමයි මේ ටික ගොඩනගලා තියෙන්නේ සංකතයි. ඒ වගේමයි මේ ගොඩනැගිච්ච ස්වභාවය පටිසෝප්පන්න හේතුඵල ධමයක් වශයෙන් තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ. තොර මෙහෙම යම්සේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එතනදිත් හරියට අර අවුල් වෙලා තිබිච්ච නූල් බෝලේ අපි ලිහා ගන්න කොනක් මතු කරගත්තා වගේ දැන් මේ අපේ හිතේ ඇතුලේ අලුතෙන් පැන නැගිච්ච මේ ස්වභාවය අපි පොඩ්ඩක් සීරුමාරු කළා තේරුම් ගන්නවා මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි මේ ඇතුලේ දැන් ගොඩනැගිලා තියෙන්නේ. දැන් මේක තේරුම් ගන්න නම් එක්තරා අන්දමකින් අපි දිහාම බොහොම මැදහත්ව ඒ වගේම බොහොම නිහතමානීව ඒ වගේම බොහොම පැහැදිලි මනසකින් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒකට පොඩ්ඩක් මුලදී විපස්සනාවක් එහෙම නැත්නම් සතිපට්ඨානයක් වඩා තිබීම අත්‍යවශ්‍යයි. අපිට එකපාරටම මේ කටයුත්ත කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දේශනා කළා තියෙන මේ කාරණා තුන හොඳින් තේරුම් ගන්න නම් කායනුපස්සනාවක් කරහා වේදනානුපස්සනාවක් කරහා චිත්තානුපස්සනාවක් කරහා ලබාගත් අත්දැකීම් රාශියක් යෝගාවචරයට අත්‍යවශ්‍යයි. එතකොට තමයි යාට මේක බොහොම පැහැදිලිව දැක ගන්න පුළුවන්. කෙනෙකුට ඒව නැතුව තර්කානුකූලව මේක කළා බලන්න පුළුවන්, යම් පමණක සාර්ථකත්වයක් ලැබෙන්නත් පුළුවන්. නමුත් හොඳ සාවධාන කල්පවතින සාර්ථකත්වයක් ලබන්න නම් සතිපට්ඨානය හරහා ගොඩනගාගත්ත ඒ මනසේ පැහැදිලි බවක්, සතිපට්ඨාන භාවනාවක් කරහා හඳුනාගත්ත ඒ අනිශ්චිත බවක්, කිසිවක් උපාදාන නොකර සිටීමේ කුසලතාවයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ බඳු කුසලතාවය තමයි තව තව මේ වර්ධනය කළා, ඒ කුසලතාවයම තව තව අගය කළා, ඒ කුසලතාවයම තමන්ගේ නිවහන බවට පත් කරගන්න ගතියක්, හිතේ gedara බවට පත් කරගන්න ගතියක් තමයි මේ කියලා දෙන්නේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ කොයිතරම් ප්‍රායෝගිකව කියලා දෙනවද කියනවා නම්, ඉතින් මේ දේ නැවත නැවත කරන්න අපි හිතමු යම්ස කෙනෙක්ගේ හිතේ මනාපයක් පහළ වුණා, එයා මේ යම්සි ක්‍රමයක් පාවිච්චි කරා. එක්ක ඔයා ඒක තේරුම් ගත්තා සංකතයි කියලා, සකස් කරපු ස්වභාවයක් කියලා. ඒ හරහා යාට පුළුවන්කම ලැබුණා නැවතත් අර කලින් හිටිය ඒ සරල උපේක්ෂාවට හිත ගන්න. එහෙම නැත්නම් යා තේරුම් ගත්තා මේ අලුත් මට්ටම හරි රළුයි ගොරහැඩි කියලා. ඊට වඩා අර කලින් තිමිච්ච தත්ත්වයේ තිමිච්ච සියුම් බව, සරල බව, ශාන්ත බව හොඳයි කියලා තේරුම් අරගෙන යා එතෙන්ට පැමිණියා. ඒකට යම්සි කාලයක් ගත වුණා අපි හිතමු, විනාඩි 5ක් ගියා. ඊට පස්සේ ඉතින් ආයෙත් සමහර ලාට ඇතම් වෙලාවකදී මේක පටිසමුප්පන්න වශයෙන් දැක්කා. ඒ හරහා නෑ ආයෙත් අර පරණ தත්ත්වයට ගත්තා. විනාඩි 5ක් ගියා. ඉතින් මෙහෙම කර කර ඉන්නකොට, ප්‍රායෝගිකව මේ කටයුත්තේ නියැලෙනකොට, දැන් මෙයාට මේ කටයුත්ත ඔන්න අපි හිතමු සක්මන් භාවනාව කරද්දී මේක කරන්න පුළුවන්. දැන් ඒතකොට පාදයේ ස්පර්ශයට නෙමෙයි අවධානය යොමු කරන්නේ. පාදය පාවිච්චි කරලා ඇවිද්දට මොකද, හිතත් එක තමයි මේ භාවනාව සිද්ධ වෙන්නේ. හිතේ යම්සි දෙයක් දැකලා පහළ වුණා යම්සි මනාපයක්. ඒ මනාපය එක්කෝ සංකතයි, එක්කෝ ඕලාරිකයි, එක්කෝ පටිසමුප්පන්නයි කියලා තේරුම් ගත්තා. තමන්ට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් ඒ සරල උපේක්ෂාවට හිත ගත්තා. ඉතින් මෙහෙම කරන්න කරන්න මේ කුසලතාවය එයාගේ හිතේ වැඩෙනවා. දැන් එයාට විනාඩි 4කින් අර උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. දැන් එයාට විනාඩි 3කින් උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. දැන් එයාට විනාඩි 2කින් උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. දැන් එයාට විනාඩියකින් උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. දැන් එයාට තප්පර 30කින් උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. දැන් එයාට තප්පර 20කින් උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා උත්කෘෂ්ඨම මට්ටමේදී ඇහි පිල්ලම් ගහන සැනකින් උපේක්ෂාවට හිත ගන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රායෝගික ප්‍රතිපදාවක් මෙතන කියලා දීලා තියෙනවා. අපිට දීලා තියෙන එක්තරා අන්දමක මිම්ම තමයි ඒ දක්ෂ යෝගාවචරය ඇහි පිල්ලම් ගහන සැනකින් ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවට හිත ගන්න. ඉතින් ඒ කාරණාවත් එක්ක මම කැමති අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න. අපි උත්සාහත් වෙමු ඉදිරියේදී තවදුරටත් මේ ඉන්ද්‍රිය භාවනාව සූත්‍රය ඇසුරු කරගෙන ප්‍රායෝගිකව අපි අපේ භාවනා කටයුතු දියුණු කරන්නේ කොහොමද, මේ සූත්‍රයෙන් අපි තව තව කලෙලියක් ලබා ගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න තව උත්සාහන්ත වෙමු. ඒ ස්ථාප සිල් දිනාටම අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිල් දිනාටම තෙරුවන් සරණයි.
සන්ධ්‍යා මහත්මියට අවස්ථාව ලැබෙන ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මේ මම කමටහන් ගන්නයි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ.
හරි.
වාර්තාව පසුගිය මාස දෙකහමාරක පමණ කාලය තුළ මාගේ කමටහන් වාර්තාව ඉදිරිපත් කරමි. සෑම විටම සක්මන් භාවනාව කෙලෙමි. සතියක පමණ කාලයක සිට නැවත පයක පමණ කාලයක් කය අරමුණු කර භාවනා කරමි. එබැවින් බොහෝ විට මා මෙම අත්දැකීම් ලබන්නේ සාමාන්‍ය ජීවිතයේදීය. දෙපතුලෙහි අංශු වේගයෙන් ඇති නැති වෙන ස්වභාවය සෑම විටම අත්දැකිය හැකිය. සිරුරෙහි මෙලෙස ඇති නැති වෙන ස්වභාවය දැනේ. ඇස් පියාගත් විට අංශු චලනය වන පටලයක් දැනේ. සමහර විටක පරමාණුක අංශු වැනි ඉතා වේගයෙන් මිස යන ස්වභාවය දකිමි. කය අරමුණු කරන විට සිත නිශ්චලව සංසුන්ව අරමුණු නොගෙන සිටී. අහසක සිටිනමා වැනිය. මම කියා නොදෙනී. මමත් විෂය එකම ලෙස දැනේ. තරහව යන්නේම නැති තරම්ය. තරහ යන අවස්ථාවයකදී හදිසි කම්පන අවස්ථාවන්හිදී ශරීරය රක්තනාකාරය වේගවත් වීම හෘද ස්පන්දනය දැනේ. මම කියා නොදෙනී. මමත් විෂයත් එකම ලෙස දැනේ. කටයුතු කිරීමේදී නිරායාසයෙන් සතිය පැමිණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා සමදහන් බලාපොරොත්තු වෙමි.
ඔව් මේ මට්ටමේදී විශේෂයෙන් අලුතෙන් කල යුතු දෙයක් නැහැ. ඔය මට්ටමම ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. දැන් ඔය මට්ටම ප්‍රගුණ කරනකොට තමයි ටික ටික අපි ඔය අද කතා කරපු ඒ බොහොම නිශ්චල, බොහොම ශාන්ත, ප්‍රණීත, එමෙත අතිශය සරල, කිසිවක් මත නොපිහිටි, කිසිවක් උපාදාන නොකරන ස්වභාවය අපිට මුණගැහෙන්නේ ඔය தත්ත්වේ වර්ධනය වෙනකොට. යන විදිය ඉතාම හොඳයි. දැන් ඔය කටයුත්ත කරගෙන යනකොට හිතේ නිතරාන්දමනික නිශ්චල බවක්, හිත මොකක්වත් අල්ලපු නැති ගතියක්, හරිම සරල ගතියක්, සැහැල්ලු ගතියක්, බර අඩු ගතියක්, හිතේ කිසි ආතතියක් නැති ගතියක් අන්නේ පහළ වෙනවනම් අන්නේ ස්වභාවය හඳුන ගන්න. මුගත දිනකට තියෙන ප්‍රශ්නය තමයි අපිට මේ తත්වය මුණ ගැහෙන්නේ නැතිව නෙමෙයි. මුගත දිනෙන් මේ తත්වය අත්දකින්න. නමුත් ඒ தත්ත්වයට වටිනකමක් දෙන්නේ නැහැ. ඒ தත්ත්වය හඳුනාගන්නේ. ඒ தත්ත්වය නිකන් මගහැරලා දානවා. මොකද එතන කෙනෙක්, මමෙක්, පුජ්‍යලේක් නැත්නම් ඉන්ද්‍රයන්ගෙන් ලැබිච්ච උද්දීපනයක්, ඉන්ද්‍රයන් හරහා ලැබුණු යම් කිසි අපිට මො මොකද්ද කියන්නේ ඒකට? ඉන්ද්‍රයන් හරහා පැන නැගිච්ච යම් කිසි වේදනාවක් එහෙම මොකක්වත් එතන නැහැ. එතන තියෙන හුදු දැනුවත් බවක් පමණයි. මේ තන දිනේ සරල බව නිසා අපිට ඒක මග හැරෙනවා. අපේ හිත ස්වභාවයෙන් සරල බවට කැමති නැති ගතියක් තියෙනවා. අපේ හිතට ඕනේ මොකක් හරි කරන්න. අපේ හිතට ඕනේ මොකක් හරි සංකීර්ණත්වයක මේ බැහැගෙන ඉන්න. මොකක් හරි විකාරයක ඉන්න තමයි අපේ හිත හරි කැමති. ඒ සරල ප්‍රകൃතියට අපේ හිතේ එක්තරාන්දමක අකමැත්තක් හෝ නුහුරු ගතියක් හෝ තියෙනවා. ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ මුලදී මේ බුදු කෙනෙක් දේශනා කරපු බණක් අහලා ඒ උන්වහන්සේ පෙන්වපු මාර්ගය තේරුම් අරගෙන අපි පොඩ පොඩ ඒ මේක බුදු කෙනෙක් කියලා තේනවානේ, මේක ධර්මයේ සඳහන් වෙනවානේ, මේක කල්යාණ මිත්‍රයෝ කියනවානේ කියලා අපි පොඩි ඒකෙන් යම්සි බලගැන්වීමක් කරලා තමයි අපි නැවත නැවත එතනට යන්නේ. අපේ හිත මුලදී ඒක අගය කරන්නේ නැහැ. හැබැයි ඒක අපි දිගට කරනවා. කරද්දි තමයි අපිටත් මොලේ පෑදෙන්නේ. අපිටත් ඔන්න පොඩ්ඩක් මේ ඒ தત્ත්වයේ තියෙන වටිනාකම තේරෙන්න පටන් ගන්න කාලයක් ඒ ස්වභාවය සේවනය කිරීම තුලින්. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. නැවත නැවත කරගෙන යන්න ඒ හිතේ ගොඩනැගෙන ඒ සංස්කරණ වලින් තොර ස්වභාවය හඳුනා ගන්න. ඒ தત્ත්වයට හිතපත් වුනහම ඒ ස්වභාවය හඳුනාගෙන ඒ තුළ සාවධානව ඉන්න පුළුවන් කියලා බලන්න. හොඳයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට උතුම් මරහත් ඵලෙම ප්‍රාර්ථනා කරමි.
හොඳයි හොඳයි. සියලු දෙනාටම එසේම වේවා.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මම දහම් ගැටලුවක් ගැන සාකච්ඡා කරන්න නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාව ගන්න උන්ගේ වහන්සේ අවසරයිව උන්ගේ ආවර්තනයක් කරන්න අතීතය පිළිබඳව අද ඔබ වහන්සේ පාත්වන්නේ අපේ මේ සංවත්සර ධර්ම දේශනාව. අපේ මේ වැඩසටහන පටන් ගත්තේ 2020 අගෝස්තු 30 වෙනිදා. අද අගෝස්තු 29 වෙනිදා 2021 අවුරුද්ද පුරා වහන්සේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරවා වාර දෙකක් විතර තමයි මගහැරන ගිය සුමානේ. මේක ඉස්සරලා නවම්බර් මාසේ 29 වගේ 28 වගේ දවසක් තාක්ෂණික දෝෂයක් නිසා මගහැරුණා. ඒ අර අපි අත්‍යකටම වහන්සේ අපිට අනුශාසනා කරවා. ඒකත් මේ අකෝස්තු මාසයේ සිදු වුණු ප්‍රජා සිදුවීම් කීපයක් තුරා ස්වාමීන් වහන්සේ මේ මිත්‍රිකලාහන්නේ ආරම්භක අපේ අශෝක ස්මීරරත්න ස්වාමීන් පින්වත්තුමාම පැවිදි විපත පත් කළා. අපවත් තුනේ මේ ජූලි මාසේ සිතුම් වෙනදා පැවිදි වුණේ අගෝස්තු මාසේ සිතුම් වෙනදා. ඉතින් මේ අගෝස්තු මාසේ තමයි උන්වහන්සේ මිත්‍රිකල ධම්මනි සංතේරණයෙන් පැවිදි වීමට ප්‍රාප්තලා. අගෝස්තු මාසේ හසගත්ත දවස්ටක් ඇතියට සිහිපත් කරන ඒ වගේම අපේ වාර්ෂික දානමේ දානය තිබුණේ මේ පෞර්ගිය 25 වෙනිදා අගෝස්තු 25. ඒකත් විශේෂ කාරණයක් ඇතියට අලකන මේ විශේෂ කාරණාව අගෝස්තු මාසේ ඉදලා තිබුණේ. ඉතින් ඒකම අපේ ඔය මේ වැඩසටහන වෙන අපේ ගැන පොඩි සත්‍යාරංචියක් තේනව සමහරට ඉතාම ඉනා වෙන්න පුළුවන්. අය ඇගේ ශරීරයේ පර කකුල් දෙකට අරගෙන ඇවිදින්න මුලින්ම පටන් ගත්ත පුණ්‍ය භූමියේ ඇවිදින්න ප්‍රමාද වෙලා ඉතියේ අපි ඔය දවසක් දානෙට ආපු දවසේ අගෝස්තු 25 ඔය හොවන්සේලා දාන පිළිගන්න වටින මේ ශාලාවේ දකුණු පස්සේ දෙනවා මේ පොඩි වැලිබ්බිමක් අර ජෙනරේටරේ පැත්තේ. ඒකේ බිම දාලා තියෙනකොට ආයෙත් පාට නැගිටලා ඇවිදගෙන ආව මං ළඟට මේ බැලන්ස් කරගෙන. දා තමයි පළවෙනියෙන් මේ පුණ්‍ය භූමියෙන් තමයි ඇවිදින්න පටන් ගත්තේ.
හොඳයි හොඳයි.
නැහත අය ධර්මය පිළිබඳ බර කරට අරගෙන මේ ධර්ම දේශනා මාලාව තවත් ඉදිරියට පවත්වාගෙන යනවා. ඇයට මේ ධර්මාවබෝධය පිණිස මේ කාල මේක හේතු වාසනා ඒවා කියලා ප්‍රාර්ථනා කරන එකත් මේ අගෝස්තු 25 වෙනිදා සිදු වෙච්ච තව සිදු වීම.
හොඳයි
හොඳයි. අපේ සංඝ පීඨවරයන්වන් අපේ විනාද විනයදර ධර්මතර අතිපෝජ්‍ය මේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ වැඩම කරට අවේ මේ විසුනාන්තලාත්මක එක ධර්ම මිත්‍රකල ආරණ්‍ය පටන් ගත්තේ. මිත්‍රකල ආරණ්‍ය තේමාව අධිෂ්ඨානය තමයි දානශාලාවේ තියෙන වැදගත් පින්තූරයක් සටහන් කරලා මේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ භාවනා යෝගීන් හත් නමක් අර කන්දක් උඩට නැගලා මේ භාවනා කරමින් ඉඳලා එක නමස්කාර කළා. තවත් කිසිම මාර්ගඵල ලැබලා තවත් නමක් ආරංගේ බිමට වැටිලා කොම ආකර්ශනීය සිද්ධාන්තවල සිද්ධවම මම වැඩිම මේක සඳහන් කරන්නේ මේ අපේ අලුත් නවක මේ සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන් අපාත් මිත්‍රකල ආරණ්‍යයට ගිහිල්ලත් නැත්නම් මේ අපිත් ඒ කාලේ යාම එතන බොහොම සන්තුම් සිතකින් ඒ දෙස බලාගෙන ඉන්න ඒ වගේ මේ බොහොම සිද්ධාන්තවල චිත්‍ර නිර්මාණය කරන්න දායකුනේ අපේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ අශෝක වීරරත්න මහත්මයාගේ සංකල්පයක් තමයි. ඉස්සර අපි ආවම මේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේත් මුණගැසල ධර්ම සාකච්ඡා කටුකුරුන්දේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ගන්න මේ අම්බල ධර්ම සාකච්ඡා පවත්වන අවසාන වර්ෂයෙන් අපිට මිත්‍රිකලට ඇවිල්ලා සාකච්ඡා පවත්වන්න ආම්බුනේ අපේ ධම්මනි සන්ති ආම්බුත්තක තමයි උදේ ඉරියගෙන. ඊට පස්සේ මිත්‍රිකලට එන්න බැරි වුණා මේ කොවිඩ් ප්‍රසංගත් එක්ක පැත්තකින් අනිත් පැත්තෙන් අපේ ස්ථාන මාරු වීම මරණ සිද්ධ වෙන නිසා අපේ පින්නකට වගේ කොහොම හරි මේ භවන්සේ හමු වෙලා මේ ධර්ම දේශනාවට පිළිසර කරගෙන යනවා. ඔබ වහන්සේ පානතුරේ වීම අපට සත්‍යතිම මමත් පාන්න දුරේ මගේ සහෝදර තාමත් ඉන්නේ පාන්න දුරේ මගේ මුල් ගෙවල් ඉන්නේ පාන්න දුරේ ඒකත් දෙතිව සතුටට කරතක් මේ ඔක්කොම නිකන් අර සම්බලක පුප්ප වගේ මම හිතන්නේ අපේ අතීත සම්භවයක් අතීත සම්බන්ධතාවයක් ඇති වෙනවද සමහරට මේ අපේ මිත්‍රයලත් එක්ක සම්බන්ධ වෙලා මහන්සියවත් සම්බන්ධ කරගෙන මහන්සියව මුණට මුණ දකින්න හම්බුනේ මේ මේකෙන් දැක්කට ඒකනේ අපි බලාපොරොත්තු වෙන මේ භවයේදී ඔබ වහන්සේව දකින්න ලැබෙයි කියලා මේ තියෙන සත්‍යම හිතන්නේ නෑ නමුත් අපිට මට අවසාන වහන්සේ මේ පවත්වාගෙන අවුරුද්දක් පුරා පවත්වාගෙන ආපු මේ ධර්ම දේශනා මාලාව තවදුරටත් පවත්වාගෙන යමින් මේ ධර්ම දේශනා මේ තාක්ෂණය තුනක්ෙන් අපිට අමුණ ගැසෙන්නේ නැත්නම් අපි විශේෂයෙන් මේ ස්වාගත තාක්ෂණ ශිල්පීන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ මේ මොකද මේ තාක්ෂණය තුනක් අපි අත කොයි වගේ තැනක හිටියද කියලා හිතා ගන්න සමහර මේ මිනිස්සු වගේ ඉන්නත් තිබුණා සමහර විට ඉතින් මේ තාක්ෂණයෙන් තමයි අපි අත දාන සීල භාවනා ඔක්කොම කරන්නේ අනුමෝදන් කිරීමේ අදහසින් මේ වහන්සේගේ නමක් යන්න අවසරය පතනවා පානදුරේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අපිට අනුශාසනා කරමින් මේ කරගෙන යන්නා වූ පුණ්‍ය ක්‍රියාව චිරාත් කාලයක් කරගෙන යාම සඳහා ඔබ වහන්සේට ධෛර්යය නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවායි කියලා මේ සංවත්සර ධර්ම දේශනාව පවත්වන මේ මොහොතේදී අපි සියලු දෙනා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරමු ඔබ වහන්සේ අනාගතයේදී මුණගැසීමේ බලාපොරොත්තු සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින්
තෙරුවන් සරණයි ආනන්ද මහත්තයා. ඇත්තටම මේ මමත් දැන් ෂෙයා කරලා තියෙනවා මීතිරිගල නිස්සරණ වනේ වෙබ් අඩවියේ. ඇත්තටම 2017 වගේ වෙනකොට මීතිරිගල නිස්සරණ වනේට වසර 50 සම්පූර්ණ වුණා. 1967 තමයි අර ආනන්ද මහත්තයා මතක් කරා වගේ ඒ අශෝක වීරරත්න මහත්මයා මූනික වෙලා මේ බොහොම දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ එතෙන්දී එතුමා මූලිකත්වයේ තබා ගත්තා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේව. ඉතින් අර ආනන්ද මහත්මයා මතක් කළා වගේම අශෝක වීරරත්න මහත්මයාත් මිත්‍රිගල ධම්ම නිසන්ති කියන නමින් ඊට පස්සේ පැවිදි වුණා නිසරණවනේ. ඉතින් එතුමා පැවිදිව තමයි ඊට පස්සේ මෙතෙන්දී අපවත් වුනේ. ඉතින් ඒ නිසා ඇත්තම මීතිරිගල නිස්සරණ වනයේ බොහොම ලස්සන ඒ වගේ ආපු සුන්දර ගමනක් තියෙනවා. බොහොම සරලව පටන් ගත්ත අල්පේච්චව පටන් ගත්ත ගමනක දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 50කට වැඩිය දැන් කාලයක් තිස්සේ සතිපට්ඨානය මූලික කරගත්ත තේරවාද සම්ප්‍රදායට මුල් තැන දීපු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ඒ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ වගේම පානදුවේ කේමානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ වර්තමාන සේනාසනාධිපති අතිපූජ්‍ය උඩීරීගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ඉතින් මේ වගේ සංඝ පීඨරුන් වහන්සේලා ඒ ගමන් කරපු මාර්ගය හරිම පැහැදිලි. ඉතින් උන්වහන්සේලා ඒ ගමන් කරපු මාර්ගය අපිට ඇත්තරම මඟ පෙන්වීමක් විදිහට තියෙනවා. ඒ නිසා සංඝ පීඨසක් වශයෙන් අපිට එක්තරා අන්දමක ආදර්ශයක් උන්වහන්සේලා දීලා තියෙනවා. ඉතින් ඒ ආදර්ශය අනුව කටයුතු කරන්න තමයි ඉතින් අපි සාන්ත වෙන්න තියෙන්නේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ආනන්ද මහත්මයාට අපේ මේ ධර්මදේශනාව අවස්ථාවේදී මේ වගේ මීතිරිගල නිස්සරණවණේ සම්බන්ධයෙන් යම්සේ අතීත මතකයක් අවදි කළා එක්තරා අන්දමක සුන්දරත්වයක් මේ ධර්මදේශනාවට එකතු කිරීම සම්බන්ධයෙන්. එහෙමනම් හොඳයි, දැන් අපි නැවතත් අපේ සුපුරුදු ධර්ම සාකච්ඡාවට පිවිසෙනවා.
ඊළඟ දහම් ගැටලුව තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙමු අන්මියුට් කරන්න නැහැ. රේණුකා සේනානායකට අවස්ථාව ලැබෙනවා.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මගේ ධර්ම ගැටලුව මේ ඔබ වහන්සේගේ ධර්ම සංග ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඔබ වහන්සේ කිව්වා මේ ඔබ වහන්සේ දේශනා කරා මොනා හරි දෙයක් අපි ගැටෙනකොට ඒක සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා දකින්. දකින්න ඕන කියලා. හැබැයි දකින්න නම් අපි හැමදෙරනේ අපි ඒක ගැන ඒක තමාගෙන් බාහිර දෙයක් කියලා එහෙම නැතුව මේක මගේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන සංකල්පේ ඉන්න ඕනේ නේද අපි හැමදෙරනේ අපිට ඒ විදිහට දකින්න නම් කියන එක තමයි මගේ ක්වෙස්චන් එක වෙන්නේ.
ඔය ඉතින් මේක කියන ප්‍රශ්නේ දිහා මේ විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මේක මම මගේ කරගන්නවා කියන්නේ එක්තරාන්දමකින් අපිට සතිපට්ඨානය වඩා ගන්න බැහැ කියන එක. දැන් අපි සතිපට්ඨානය වඩද්දී මම මගේ කියන ආකල්පයක් නැතිව අපි බොහොම මධ්‍යස්ථව දෙයක් දිහා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අර ඔබ්ජෙක්ටිව්ලි බලනවා කියලා. We are looking at it objectively not subjectively. අපි ඒක දිහා බලන්නේ ඒකෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදා ගැනීමක් කරන්නේ නැතිව ඒක හුදු සංසිද්ධියක් වශයෙන් තමයි බලන්නේ. අපි සක්මනක් කරනකොට අපේ කය සක්මන් කරනවා අපි හරියට නිකන් බාහිරින් වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ දිහා බලාගෙන ඉන්නවා. නැත්තම් අපේ කයට හුස්ම ගන්න ඉඩ දීලා ඒ සිදුවෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දිහා අපි පැත්තකින් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට මෙන්න මේ ක්‍රියාපටිපාටිය මුළු සතිපට්ඨානේ පුරාවටම තියෙනවා. ඒ දෙයම තමයි අපි යොදන්නේ අපේ හිතටත් හිතෙත් යම්කිසි සිතුවිල්ලක් පැන නැගුණාම නැත්නම් හිතේ මේ වගේ තත්වයක් ගොඩ නැගුණාම ඉතින් ඒ තත්වය අපි බලනවා බාහිර දෙයක් වගේ. ඒකයි නම මම නෙමෙයි. ඒකල මගේ නෙමෙයි. ඒකයි නම මේ හුදු සංසිද්ධියක්. ඒකයි නම හිතේ ගොඩ නැගිච්ච ස්වභාවයක්. ඒකයි නම චිත්ත ස්වභාවයක්. මේකයි නම ප්‍රපංචයක් කියලා අපි ඒකෙන් අයින් වෙලා අඩියක් පස්සට තියලා තමයි ඒක දිහා බලන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රියාකාරීත්වය නැත්නම් ඔන්න ඔය ක්‍රියාකලාපේම තමයි කායේ කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී කියන තැන බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ ඔන්න ඔය බලන ආකාරය. ඒ කියන්නේ සතිපට්ඨානයේ පුරාවට ඔන්න ඔය ස්වභාවය ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඔකට හරි ලස්සන උපමාවක් දෙනවා අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා හරියට නිකන් අර මේ යතු ගාන වඩුවෙක්. දැන් ඉස්සර කාලේ දැන් කාලෙත් තියෙනවා ඉතින් අපි තුමු ලීයක් හොඳට සමමට්ටම් කරන්න වුණාම යත්තක් අරගෙන ඒ වඩුව ඒක යතු ගාන. යතු ගාල ඉවරලා ඒ ලීය අරගෙන එයා නිකන් එක ඇහක් වහලා බලනවා ඒක දිහා. හොඳට දැන් මේක මට්ටම් වෙලාද? මොකක්වත් මේක ඇදයක් නැද්ද කියලා දැන් ඒ දීය දිහා බලනවා. ඉතින් එතකොට ඒ ලෑල්ල දිහා බලනවා. එතකොට එයා ඒක බලන්නෙම ඒකේ වැරදි හොයන අදහසකින්. හැබැයි මේ තමන් කරපු කෘතියක් මෙතන තියෙන්නේ. ඒතර මේ තමන්ම කරපු දෙයක් දිහා තමන්ම ඒකේ ඒ වැරදි හොයන දිහා බලන ගතියක්. ඒකේ තියෙන තව මොනවාද තියෙන අඩුපාඩු කියලා බලන ගතිය තමයි මෙතන තියෙන්නේ. ඒතර මෙන්න මේ බඳු ආකල්පයක් තමයි එකතකින් අපි මේ සතිපට්ඨානෙදිත් යන්නේ. අපේම හිතේ දැන් තරන්දමක ස්වභාවයක් ගොඩ නැගිලා තියෙනවා. අපි ඒ ස්වභාවයේ ඇතුලේ ගොදුරක් වෙන්නේ නැතුව ඒ ස්වභාවයෙන් ඉවත් වෙලා අඩියක් පස්සට අරගෙන ඒ දිහාම බලනවා. අන්න ඒ දිහා බලද්දී තමයි මේ අපිට හඳුනා ගන්න පුළුවන් ඒ මේ එතන තියෙන ඒ සංකත ස්වභාවය, ඕලාරික ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඔව්.
එහෙම අපි හඳුරන්නේ දැන් භාවනා කරගෙන භාවනාවේ මම ලැබෙන අත්දැකීම් තමයි මේ දේවල් හැමදේම බිඳි බිඳි යන ස්වභාවය. මුලදී මට ඒකට බයක් ඇති වුණා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ මගේ පෙන්වීමයි ඔබ වහන්සේලාගේ මගේ පෙන්වීම නිසා මම ඒක දිහා පිටින් ඉඳලා බලන්න උත්සාහ කරනවා. හැබැයි ඒක ඒකෙදි ඒ පිටින් ඉඳලා බල පිට කෙනෙක් බලනවා වගේ බැලුවට අපි හඳුන එක වෙලාවකට අර රෝදෙට අහු වෙලා කැරකලා යන වගේ ඒකට ඇදිලා යන වෙලාවක උලුත් තේනවා. ඒකෙන් පිට ඉඳලා බලන වෙලාවලුත් තේනවා. එතකොට අපි හඳුන මේ පිට ඉඳලා බලන තත්ත්වය වැඩි දියුණු කිරීම තමයි ඔබ වහන්සේ මේ අවස්ථාවේදී කිව්වේ. අර සංකත ඒ පටිච්ච සම්පන්නයි කියලා ඒක දිහා බලන්න කියන එක තමයි මට හිතෙන්නේ. මම මෙතනදී ආදේශ කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ කියන එක තමයි ඔබ වහන්සේගේ උපදේශයෙන් මට තේරෙන්නේ. ඉතින් ඒක මම හරි නේද කියන එක මට කියන්න අපේ අනුතරේ ඒක මට ලොකු දෙයක්
වෙනවා. ඔව් ඒක හරි. ඒක තමයි එහෙම පිටින් ඉඳන් බලන ආකාර තුනක් තමයි අද කියලා දුන්නේ. මේ මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. ඒ පිටින් ඉඳන් බලන්න පුළුවන්. අතරම මෙතෙන්දී ඒ කියන්නේ විශේෂයෙන්ම මතක් කරන්නේ හිතේ හටගත්ත ස්වභාවය ගැන. හිතේ ගොඩ නැගුණ එක්තරා අන්දමක මනාප ස්වභාවයක්, නැත්නම් හිතේ ගොඩ නැගුණ එක්තරා අන්දමක අමනාප ස්වභාවයක්, නැත්නම් හිතේ ගොඩ නැගුණ මේ දෙකේම සංකලනයක් මිශ්‍රණයක්. ඒ ඇතිවෙච්ච ඒ අලුත් తত্ত্বය මේක ඇවිල්ලා සංකතයි, මේක ඇවිල්ලා ඕලාරිකයි, මේක ඇවිල්ලා පටිසමුප්පන්නයි. නැත්නම් මේ අලුතෙන් අදගත తত্ত্বය සකස් කරලා ආපු తত্ত্বයක්. ඒ එහෙම නැත්තම් මේක ඇවිල්ලා හරි රළු මට්ටමක්, ගොරහැඩි මට්ටමක්. නැත්තම් මේකේ තියෙන හේතුඵල ධමයක් අනුව ගොඩ නැගිච්ච මට්ටමක්. එහෙම කියලා බුදුහාඳුරෝ අගේ කරන්නේ අර කිසිවක් ඇසුරු නොකර, කිසිවක් උපාදාන නොකර සංස්කරණ අඩු කරගෙන සරලව, ශාන්තව, උපේක්ෂාවෙන් ඉන්න මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ අගේ කරන්නේ. අන්න එතනට තමයි නැවතත් හිත යොහුසුලුව ගන්න කියලා මෙතෙන්දි මතක් කරලා දෙන්නේ. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. වාකරි ගැටලුවක් තියෙනවා මං හිතන්නේ මයික් එකේ.
ඊළඟ කෙනාට පිවිසෙමු. බන්ධජීව මහතාට උපකේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ස්වාමීන් වහන්සේ දැන් ඔය අනිශ්චිත ස්වභාවයේදී මම තවදුරටත් මෙහෙම බැලුවා පොඩ්ඩක් විමසිලිමත්. දැන් සාමාන්‍යයෙන් අර අනිශ්චිත ස්වභාවයේදී අපි සතිය ටිකක් අඩු කරලා ඉවර වෙලා ඔහෙ සිතට මේ මොකක් අල්ලනවද කියලා බලමින් ඉන්න වෙලේදී ඒක තවදුරටත් මම බැලුවා සතිය වැඩි කරලා. එතකොට මට තේරුණ එතනදී ක්‍රියාත්මක වෙන්නේ මේ දැන් වේදනා සංඥා දෙක කියන එක. එතකොට මේ සංඥා කියන ස්වභාවය තමයි එතනදී අන්තිමට සතියට අහු වෙන්නේ. එතකොට ඒක බලාගෙන ඒක ගැන මේ විමසිලිමත් ඉන්නකොට ඒක නැති වෙලා ගිහිල්ලා තවත් ගැඹුරෙන්ම අර මේ අනිශ්චිත ස්වභාවය තම ගැඹුරු ස්වභාවයක නිකන් ස්ථිරව පවතින වගේ ස්වභාවයක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ඔය නිරෝධය කියන එකට ටිකක් ආසන්නද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව් ඇත්තරම දැන් සංඥා පැත්තෙන් බුදුරජාණන් වහන්සේ කරන විග්‍රහයක් තමයි එන්නේ අර කලහ විවාද සූත්‍රයේ. එහෙම න සංඥ සංඥී, න විසංඥ සංඥී, නෝපි අසංඥී, න විභූත සංඥී, ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා. දැන් ඔතන අද ඇත්තටම අපේ දේශනාව ප්‍රපංච වලට අදත් සම්බන්ධ නිසා ඉතින් මේ ගාතාවත් එක්තරා අන්දමක සම්බන්ධයක් තියෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ එතන ඒ කියන්නේ ඔය තත්වයේ තියෙන එක්තරා අන්දමක නියුණු ස්වභාවයක්. එක්තරා අන්දමක එක්තරාන්දමක කියනවා නම් ඒ කියන්නේ සංඥාවල අඩුවක් එතන තියෙනවා. හැබැයි සංඥා සම්පූර්ණයෙන්ම නතර වෙච්ච ගතියක් හෝ එහෙම නැත්නම් සංඥා අහෝසි වෙච්ච ගතියක්, බලෙන් නවත්තපු ගතියක්, සංඥා විනාශ කරපු ගතියක් එහෙම එකකුත් නැහැ. ඉතින් ඒ නිසා මේක හරි අමාරුයි මේ කියන්නේ විස්තර කරන්න. ඒ කියන්නේ වචන වලින් විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ අර මේ නැහැ නැහැ කියන පැති වලින් තමයි විස්තර කරන්නේ. අරකත් නැහැ, මේකත් නැහැ, මේ කී කී තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඒ කාරණා පොඩ්ඩක් ඉන්න මම මේ කෙනින්ම මේකෙත් පෙන්නලම ඉන්නම්. මේ සංඥා කලහ විවාද සූත්‍රයේදී එන ඒ න සංඤ සංඤි න විසඤ සංඤි. මෙතන සාමාන්‍ය සංඥාවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ හිතන්න දැන් අපිට සාමාන්‍ය සංඥා තමයි ඔළුවේ තියෙන්නේ. ඔන්න මේ දවස්වල කොරෝනා ගැන සංඥා තියෙනවා, මැරෙන මිනිස්සු ගැන සංඥා තියෙනවා, රටවල් ගැන සංඥා තියෙනවා, ඇෆ්ගනිස්තානය ගැන සංඥා තියෙනවා. කෝටියක් දේවල් මිනිස්සුන්ට සංඥා තියෙනවා. ඉතින් ඔය එක සංඥාවක්වත් ඔතෙන්දී එන්න බෑ. ඔය தত্ত্বය හිතේ පවතිනකොට ඔය සාමාන්‍ය සංඥා යාට මතක් වෙන්න බෑ. දේවල් දොරවල් වල තියෙන දේවල්, අමුදරුවන්ගේ දේවල්, යාන වාහන වල දේවල්, රටේ ලෝකේ දේවල් ඔය සාමාන්‍ය සංඥා මට්ටමක උදල තියෙන්න බෑ. ඊළඟට න විසඤ්ඤ සංඤී. ඉතින් එතකොට එතන මේ විසඤ්ඤා මෙච්ච මට්ටමකුත් නෙමෙයි. එතන මේ නිකන් සිහි මුලා වෙලා වගේ එහෙම தত্ত্বයකුත් නෙමෙයි. නෝපි අසඤ්ඤී. මේ අසඤ්ඤ தত্ত্বය තියෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සමාධියකින්, එහෙම නැත්නම් ධානයකින්, එබන්දු ධාන ශක්තියකින් සියලු සංඥා යටපත් කළා. එහෙම හේගොත් නෙමෙයි. න විභූත සංඤී. සියලුම සංඥා විරහිත කළා. එහෙම හේගොත් නෙමෙයි. එතකොට මෙතන සංඥා සංඥා ගැන කියන්න වෙන්නේ හිතේ අර අලුතෙන් ඒ අපේ තියෙන මතකයන් එළියට ඇවිල්ලා අනවශ්‍ය වෙලාවක යාට උමනා නැති වෙලාවක මෙයාට කරදර කරන ගතියක් තියෙන්න බෑ. හිත නිකන් ඔහේ සාවධානව තියෙනවා. හිත බොහොම පැහැදිලිව තියෙනවා. හරියට නිකන් මොකක්වත් ලිව්වේ නැති කඩදාසියක් වගේ බොහොම පිරිසුදුව තියෙනවා. ඒ පරණ තැම්පත් වෙච්ච සංඥා වෙලා මෙතනදී වද දෙන්නේ නැහැ. ඒ වගේම පේන දේවල් වලින් රූපම වෙන්න බෑ. ඇහෙන දේවල් වලින් රූප හැදෙන්න බෑ. දැනෙන දේවල් වලින් රූප හැදෙන්න බෑ. දැන් මේ හිත නිකන් හරියට අර සුදු පාට මේ වස්ත්‍රයක් වගේ. නැත්තම් සුදු පාට මුකුත් නොලියපු කොළයක් වගේ. අර මේ හිතේ පැහැදිලි බව ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔබඳු තත්ත්වයක් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේක එනවා ඇත්තටම අන්තිමට මෙන්න මේ වාක්‍ය සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. ඔන්න වාක්‍යයත් ඇත්තටම අධදේශනාවටත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රපංච සංඥා සංඛාවන් ගොඩනගන්න ඒ සංඥාව මූලික වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මදුපිණ්ඩික සූත්‍රයේදීත් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අර ඇහැට රූපයක් මුණ ගැහුනට පස්සේ ඒකෙන් දැනීමක් පහළ වෙලා ඒක ඒ තුලින් ස්පර්ශයක් ගොඩනැගිලා ඒකෙන් වේදනාවක් පහළ වුණාට පස්සේ දැන් මේ සංඥාවක් අපි හඳුනා ගන්නවා. ඉතින් සංඥාවක් මොකක්ද? චිත්ත රූපයක් ගොඩනගා ගන්න. එතනින් තමයි කතාව ආරම්භෙන්නේ. අපි ඒකට විතර්ක කරන්න පටන් ගන්නවා. ඒතර මේ විතර්කකරණයට සංඥාව එක්තරා අන්දමක මේ ප්‍රතිපාදන සම්පාදනය කරනවා. ඉතින් එතකොට ඇත්තනම් බඳුජීව මහත්තයා කියන වගේ අපේ හිත තව තව ප්‍රපංච වලින් අඩුවෙන්න එහෙමනම් මේ හිතේ පිරිසුදු බව තමයි වැඩි වෙන්න ඕනේ. හිතේ තියෙන සරල බව තමයි වැඩි වෙන්න ඕනේ. හිතේ තියෙන ඒ ශාන්ත බව, පිරිසුදු බව, පැහැදිලි බව ඒවා තමයි වැඩි වෙන්න තියෙන්නේ. ඒ නිසා තම් කෙනෙක් මුල් මට්ටමේදී එච්චර ඉතින් එයාගේ පැහැදිලි නැහැ. එයාගේ නිකන් යටින් මොනවා හරි අර මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇහෙනවා වගේ මොනවා අදෝනියන් ලාවට ඇතුලේ කතාව කියනවා වෙන්න පුළුවන්. ඈතින් ඈතින් සිතුවිලි යනවා වෙන්න පුළුවන්. හැබැයි ලොකු බාධාවක් නැහැ. ඉතින් කාලයක් යනකොට ඒ පැත්තෙන් යන ඒ මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නැත්තම් පසුබිමින් යන සංගීතයත් නවතින්න ඕනේ. එතකොට තමයි අන්න ටික ටික අපේ හිත හරිම පිරිසුදු, බොහොම සරල, ඉතාම පැහැදිලි තත්ත්වයක් බවට පත් වෙනවා.
පැහැදිලි සවිනෝද ඒ කියපු උදේ තමයි මම හිතන්නේ ඔතන වෙන්නේ. මම ඒක කියන්නේ ධර්මයෙන් අහලා තිබුණේ නැහැ.
ඔව්.
ඒ කියන්නේ අපි අනිශ්චිතව ඉන්නකොට ඒ කියන්නේ සිත මොකද උපාදාන නොකරට අර වටපිටාවේ තියෙන ශබ්ද ඔස්සේ ඒකේ චින්ත්‍රතාවයේ අනුව යම් කිසි සංඥා ගොඩනගෙනවනේ. ඒකට අන්නේ
ඉතින් නිරෝධය කියන වචනේ කිව්වහම තිය හුඟක් දෙනෙක් ලොකු දෙයක් විදිහට ඕක මේ අත් දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඒ කියන්නේ නිරෝධයේ පැති දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි ඇති වෙච්ච දෙයක් නිරුද්ධ වී යාම. ඊතර තියෙන ෂණික නිරෝධයක්. ඒ කියන්නේ දෙයක් හටගත්තා, ඒ හටගත්ත දේ නිරුද්ධ වෙලා ගියා. ඒ ඇවිල්ලා එක තත්ත්වයක්. නමුත් මෙතනදී කතා කරන්නේ ඒක නෙමෙයි. අලුතින් දෙයක් හටගත්තේ නැහැ. ඒ අනුත්පාද නිරෝධය කියලා කියනවා. ඉතින් මෙතන අලුතින් දෙයක් හට නොගැනීම නිසා. එහෙම නැත්නම් හිත අලුතෙන් අරමුණක් ගත්තේ නැහැ. එහෙම නැත්නම් නිරෝධ පක්ෂයක් තමයි අතුරු කරන්නේ. දැන් අපි කතා කරන පටිච්චසමුප්පාදයේ සමුදය පක්ෂයක් තියෙනවා, නිරෝධ පක්ෂයක් තියෙනවා. ඒතර මෙන්න මේකෙන්දී කතා කරන්නේ පටිච්චසමුප්පාදයේ නිරෝධ පක්ෂය. ඒ කියන්නේ අවිද්‍යාව නැත්නම් සංස්කරණ සිද්ධ වෙන්න බෑ. සංස්කරණ නැත්නම් එතන බැහැගත් විඥානයක් නැහැ. කොහේ හරි පිහිටගත්ත, කොහේ හරි මුල් බැසගත්ත, කොහෙට හරි රිංග ගත්ත විඥාන මට්ටමක් තියෙන්න බෑ. එතකොට හිත මොකක් හරි අරමුණක් තුළට බැහැගෙන තියෙන්න බෑ. ඒ කියන්නේ ඒබඳු විඥානයක් පහළ වෙන්න බෑ. ඉතින් ඒබඳු විඥාන මට්ටමක් නැත්තම් හිතේ නාම රූපයක් පිළිඹු වෙන්න බෑ. හිතේ ඔය කියන විවිධ සංඥාවන්, එහෙම නැත්තම් හිතේ ඔය කියන චිත්ත රූප මැවෙන්න විදිහක් නැහැ. ඊළඟට නාම රූප නැත්තම් සලායතන වල එහෙම දායක වීමක් වෙන්න බෑ. එහෙන් රූප දැක්කද අර සාමාන්‍යයෙන් අපි කරන්නේ එහෙන් රූප බලලා ඒක තුලට පැන ඒක තුල මේ සතුටු වෙන ගතිය ඒව මොකක්වත් තියෙන්න බෑ. එහෙම සලායතන වල ක්‍රියාකාරීත්වයක් නැත්තම් එතෙන්දී ස්පර්ශයක් වෙන්න බෑ. එතෙන්දී ස්පර්ශයක් නැත්තම් ඒ එතන සාමාන්‍යයෙන් රූප දැකලා සද්ද අහලා ගන්න ඉබඳු වේදනාවක් තියෙන්න බෑ. එතකොට ඒව නැත්තම් තණ්හාව ගොඩනගෙන්න බෑ. දැන් මේ මට්ටමේදී තණ්හාව ගොඩනගෙන්න බෑ. තණ්හාවක් නැත්තම් උපාදානයක් සිද්ධ වෙන්න බෑ. ඒතර උපාදාන නැත්තම් භව තත්වයක් ගොඩනගෙන්න බෑ. හිත වර්තමානයේ අහිමි කරගෙන වර්තමානයේ තෘප්තිමත් නොවි මේ අලුතෙන් මට මේක වෙන්න ඕනේ, මේක වෙන්න ඕනේ, අරක වෙන්න ඕනේ, මෙයා වෙන්න ඕනේ මම කියලා ඒ අර භව තෘෂ්ණාවකින් උසි ගන්නවන ගතිය මෙතන තියෙන්න බෑ. ඉතින් ඔන්න ඔය ඔක්කොම ඇත්තටම මේ தত্ত্বය ගැන අපි විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ විවිධ පැතිවලින් ඒක තමයි ඇත්තටම මේ බුදු නුවණක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කොයි තරම් පැතිවලින් මේවා විස්තර කරලා තියෙනවද? දැන් ඔය කතා කරන Nirodhe ඔය කියපු ඔක්කොම පැති තියෙනවා. ඒතකොට පටිසෝපාදේ Nirodha පක්ෂේ තමයි මේ தത്വෙදි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් බැලුවාම හරිම සරල මට්ටමක් තමයි අද දකින්නේ. හැබැයි පුදුම ගැඹීරත්වයක් එතන තියෙනවා.
එහෙමයි
බැදලි
සෝමනස
හොඳයි ඔබ වහන්සේගේ නිබ්බාන නිරෝධය
ලබා ගන්න. මම සුමානිකාමාරක් සක්මනටම යමු වුණා. මිනිත්තු 10 ඉඳන් ක්‍රමවත්ම මිනිත්තු 30කට විතර කාලයකට මම ඒක දිනු කෙරුවා. ඊට පස්සේ එක දවසක් මම හිතුවා මේ මට මේ ධර්මතාවය දකින්න කියලා. එතකොට මම දැක්කා මම ඒක හිතුවා වුණාට මම ඒක ඇන්ටිසිපේට් කෙරුවේ නැහැ. එතකොට මම ඇවිදිනකොට මට සක්මන හොඳට ගියා. කියන්නේ මට කිසිම පේන් එකක් නැහැ. වෙන දවස්වල වගේ මේ හරි කාම් කොම එක ක්‍රමවත්ම දිනුනා ස්පර්ශය හොඳට තේරුණා. හැබැයි එදා ස්වාමීන් වහන්සේ මට නිකන් ෆේන්ටි දැක්කා. මම බිම බලාගෙන යනකොට කකුල ඉඳන් ඇන්කල් එක උඩට වෙනකන් මගේ ඇඟ ඇට සැකිල්ලක් වගේ මම එදා සුදු ඇඳන් හිටියේ. මගේ සුදු රෙද්ද මේ නිකන් ඇටසක් පඹේගේ උඩ ඇවිදිනා වගේ. ඒක දැක්ක ගමන් මම පොඩ්ඩක් බය වුණා. මේකද මගේ ඇත්ත තත්ත්වය කියලා. මම මේකටද මේ මෙච්චර කරන්නේ කියලා. ඊට පස්සේ මගේ සක්මනත් පොඩ්ඩක් ක්‍රමානුකූලව අඩු වුණා. හිමිටේ වුණා. ඊට පස්සේ මම හිතාගත්තා නෑ මම මේ දැක්ක එක හොඳයි. මේ මම දැක්කේ ඇත්ත තත්ත්වය කියලා. මම ආපහු ප්‍රමෝදමත් වෙලා එපාර මම මේ අරියන්කයට මිනිත්තු 10ක් විතර කෙරුවා. එතකොටත් මේ සාමාන්‍ය විදිහට මුකුත් කැණි හිත නිදහස්ව හරි ක්ලියර්ට තිබ්බ ස්වාමීන් වහන්සේ. එතකොට මට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ ඒ මම දැක්කේ විදර්ශනාවද කියලයි, අනිත් එක ඒකටද විදර්ශනා භාවනාව කියන්නේ එකටයි. අනිත් එක සංවාසිත මේ සක්මන පටන් ගත්තට පස්සේ මම ආපහු කරන්න මගේ සිතුවිලිත් එන්න පටන් ගත්තා. නැත්තම් මට සිතුවිලි නැතුව තිබ්බේ නිකන් එච්චර එන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් සිතුවිලි එන නිසා මම ඉන්න දීලා බලනවා සිතුවිලි වල තියෙන කෙලෙස්. කෙලෙස් බල බල ඒක හඳුනා හඳුනා ඒක ඇක්නොලෙජ් කර කර ඒක හද හද යනවා. ඉතින් ඒක හරිද කියන එක තමයි ඔබ වහන්සේගෙන් මම කාරණිකව ඉල්ලන්නේ.
හොඳයි. දැන් විපස්සනාව කියලා ගොහම ඉතින් ගා පුළුල් ක්ෂේත්‍රයක්. ඉතින් අපි වර්තමාන මොහොතේදී පැන නගින දේවල් ඒ අන්දමින්ම සත්ව ආකාරයෙන්ම නැත්නම් යථා භූත වශයෙන්ම දැකීම කියන්නේ විපස්සනාවේ ඒක මට්ටමක් තමයි. ඉතින් ඒවැය තව තව පැති තියෙනවා, තව තව ඉදිරි පියවර තියෙනවා. ඉතින් ඒවත් ඔක්කොම විපස්සනාවක් හැටියට ඉතින් හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් දැන් ඔය මට්ටමත් විපස්සනාවේ මට්ටමක් කියලා නැත්නම් ඇත්ත ඇරිසැටියෙන් තේරුම් යාමක් කියලා කියන්න පුළුවන්. මොකද අපි කයට ඇවිදින්න දීලා කය දිහා කොහොම බලාගෙන යනකොට එතන තියෙන අමුතු බැල්මක්, අමුතු විශේෂයෙන් දකීමක්. ඒකම තමයි විපස්සනාව කියන වචනේ තියෙන්නේ. විශේෂ ආකාරයෙන් බලන බැලීමක් මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි මමෙක් ඇවිදිනවා, කෙනෙක් ඇවිදිනවා, පුජ්ජලයක් ඇවිදිනවා, මම සක්මන් කරනවා කියලා ඒ හදාගත්ත ආත්ම දෘෂ්ටියක පැටලී ගැනීමක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ අවිද්‍යා මූලික කරගත්ත ඒ පැටලිල්ලෙන් අයින් වෙලා අපි උත්සාහන්ත වෙනවා මේ බුදුහාඳුරන්ගේ දහම අහලා ඒ තුල ප්‍රායෝගිකව හැසිරෙන්න. එතෙන්දී අපි අර වගේ කායේ කාය අනුපස්සී විහෙරති. කය දිහා වෙනින් දෘෂ්ටි කෝණකින් බලන්න ඉගෙන ගන්නවා. වෙනත් කෙනෙක් දිහා බලනවා වගේ බලනවා. එතකොට ඉතින් ඔබ වෙන්න පුළුවන්. එතකොට ඉතින් සමාහලට තේරෙනවා මේ කය නිකන් රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ ඇවිදිනවා. එමු නැත්තම් නිකන් මේ ඔරුවක් පදිනවා වගේ මේක සිද්ධ වෙනවා. එහෙම නැත්තම් බයිසිකල් එකක් පදිනවා වගේ සිද්ධ වෙනවා. ඇටසැකිල්ලක් යනවා වගේ සිද්ධ වෙනවා. ඉතින් එක එක විදිහට පේන්න පුළුවන්. එක එක කෙනාට එක එක විදිහට පේන්න පුළුවන්. ඉතින් ඔක තවදුරටත් කරගෙන යන්න. ඉතින් මේවෙන් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපි ඇටසැකිල්ලකට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි ගාව තියෙන්නේ ඕක තමයි. මේ හැමෙන් ආවරණය වෙලා තියෙන ඇටසැකිල්ලක් තමයි ඉතින්. ඉතින් අපිට අපේ පිළිවඳවම මේ කය පිළිවඳවම යථා ස්වභාවය තේරෙන්න ඉතින් මේ ගැන පහළ වෙන්නේ එක්තරාන්දම නිබිදාවක්. අර දැඩිව ග්‍රහණය කරගත්ත මම තමයි ලස්සන, මම තමයි කෙරුම්කාරයා කියලා හිතාගන්න ආකල්පෙන් අයින් වෙලා මෙතන හුදෙක් ඇටසැකිල්ලක් තියෙනවා, කොටස් ගොඩක් තියෙනවා. මේ කොටස් ගොඩක එකතුවක් මෙතන තියෙන්නේ. රාශි සංඥාවක් අපේ හිතේ පහළ වෙනවා. ඉතින් ඒක ඒ එතෙන්ට එනවා කියන්නේ පොඩ පොඩ අපිට ටික ටික නුවණ දියුණු වෙනවා කියන එකයි. ඉතින් ඒ එක උත්තරයක්. අනිත් එක මොකක්ද ඇහුවා මේ තව ප්‍රශ්නයක් මොකක්ද ඇහුවේ?
මගේ thoughts
සමිනාස් මගේ ඒකත් කමක් නැහැ. ඔය ඒ ක්‍රමේ වැරදක් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඒ ක්‍රමේ පාවිච්චි කරලා එන පැන නගින සිතුවිලි හිතින් අයින් කරලා නැවතත් කයට හිත ගන්න භාවිතා කරන ක්‍රමේ ප්‍රශ්නයක් නැහැ. සමිනාස්
ඒ thoughts එන්නේ ස්වාමිනාස් භාවනාවේ නෙවෙයි. මොකද මම සති සම්පජන්න වගේ මම සතිමත් දවස පුරා ගත කරනවා සාමාන්‍යයෙන්. එතකොට තමයි thoughts එන එක අඩු වෙලා තිබ්බේ. හැබැයි සක්මනේ දැන් thoughts එනවා. ඒ නිසා මම thoughts දිහා බලනවා ස්වාමීන් වහන්සේ. බලලා මේක වැරදි, මේක හරි, මේක තමයි කියලා මම එතකොට මම හොඳට දකිනවා.
හොඳයි. වැරදන්නේ නැහැ. මොකද ඒ කියන්නේ දැන් අපි තුල ශක්තියක් ගොඩනැගෙනවා. අපේම හිතේ එන සිතුවිලි දිහා අර වෙනත් දෘෂ්ටි කෝණකින් බලන්න. දැන් වෙනදක් නම් උනේ මේ සිතුවිලි ඇවිල්ලා මගේ මේවාට අනුව මම ක්‍රියාත්මක විය යුතුයි. මං ඇවිල්ලා හරිම රාග බරිත පුජ්‍යලයක්, මං ඇවිල්ලා හරිම ද්වේෂ බරිත පුජ්‍යලයක්, මම නම් මහා නරක පුජ්‍යලයක්, මම නම් හරිම ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයක් කියලා අපි මේ එන සිතුවිලි හරහා කෙනෙක් හදාගත්තා. නමුත් දැන් එහෙම කරන්නේ නැතිව මේවා හුදෙක් සිතුවිලි පමණයි. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති, සදෝසං වා චිත්තං සදෝසං චිත්තං දිපජානාති කියලා ඉතින් බුදුහාඳුරු ගන්නවා. මේ වෙලාව හුදෙක් සිතුවිලි පමණයි, මේ වෙලාව නේ රාග සිතුවිලි පමණයි, මේක ද්වේෂ සිතුවිලි පමණයි කියලා අපි අර ඒවට දීපු අධය අඩු කළා. ඒ වයින් අපි කරගත්ත කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න ඒ ගතිය අඩු කළා. ඒව දිහා බලන්න පුළුවන් නම් ඒක කිසි වැරද්දක් නැහැ.
හොඳයි.
අද
ස්වාමීන්
වහන්සේගේ බණ. හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටළු සුරංගනී ඉදිරිපත් කරන්න.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රශ්නය පරියන්කේ ඉන්නකොට සමහර වෙලාවට දැන් හුස්ම රැල්ලක් දැනෙන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති අවස්ථාවල් පහ වෙගෙන යනකොට දැනෙනවා යමක් අල්ලගන්න හොයනවායි කියන එක.
හරි.
එහෙම අල්ලගන්න දැන් අර කම්පන චංචලයක්වත් කිසිම දෙයක් නොදැනී ඔකේ ඉන්නකොට මටම තේරෙනවා මම හොයමින් යනවා මොනවා හරි අල්ලගන්න කියන එක.
හොඳයි.
එතකොට එහෙම දෙයක් නැහැ කියන එක අර හිස් බව දකින්නකින් හිතෙනවා. ඉතින් ඒකෙන් ඒකෙන් සුළු වෙලාවක් තමා තියන්නේ ආපහු මොනවා හරි අල්ලගන්නවා. ඒ වුණත් ඒ වගේ වෙලාවක චුට්ටක් හරි උපාදානයක් නොකරන අවස්ථාවක්ද කියලා දැනගන්නත් කැමතියි.
ඔව්.
ඒ වගේම මේ දැන් අපි සාමාන්‍ය ජීවිතේදී පුළුවන් තරම් චේතනාත්මකව හැම දෙයක්ම කරනවා කියලයි මට දැනෙන්නේ. එතකොට ඒවා සිද්ධ වෙනකොට අපි ඒවා පටිච්චසමුප්පන්න විදිහට දකින්න ඕනද, නැත්නම් ඒවත් අපේ ආශය අනුසය හින්දා සිදු වෙන දේවල්ද, කොහොමද ඒවට ප්‍රතික්‍රියා කරන්න ඕනේ මොකද්ද කියන එක දැනගන්න
කිව්වා. මම දෙවනි ප්‍රශ්නයට මුලින්ම ආවොත් ඇත්තටම අපි ඒ කියන්නේ එදිනදා කටයුතු කරද්දී අපේ හිතේ ගොඩනැගුණා නම් මනාප අමනාප ඔය දෙකේ සංකලනයක් හිත ආයෙත් නිකන් බර වෙනවානේ, ආයෙත් නිකන් හිර වෙනවා, ආයෙත් නිකන් හිතේ ආතතියක් ගොඩනැගෙනවා, අර තිබිච්ච සරල ගතිය අපිට අහිමි වෙනවා, හිත ආයෙත් නිකන් ආතති ගත වෙනවා. ඉතින් එතකොට තමයි අර ක්‍රමයේ යොදන්න තියෙන්නේ. මේක ඇවිල්ලා පටිසමුප්පන්නයි, මේක ඇවිල්ලා සංකතයි, මේක ඇවිල්ලා ඕරාලිකයි, හරි රළුයි, හරි බරයි කියලා තේරුම් ගන්න අවශ්‍ය අන්න ඒ දුකක් පහළුණා. මේක අතකින් කියනවා නම් අපි මේ දුක්ඛ සත්‍යයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ දුකක් ආයි හට අරගෙන තියෙන්නේ. දැන් මේ රළුයි කියන එක, ඕලාරිකයි කියන්නේ මේ දුක. ඊළඟට මේ පටිසමුප්පන්නයි කියන්නේ මෙන්න මේ දුක. සංකතයි කියලා කියන්නේ මෙන්න මේ දුක. එතකොට මෙන්න මේ නැවතත් උන දුකක් හට අරන් තියෙනවා. එතකොට ඒ දුක හට අරගත්තට පස්සේ ඊට පස්සේ තමයි අපි තේරුම් ගන්න යා මේ ආපු ගමන, මම මේ කරපු සංස්කරණ රාශිය, මේක පැටිසමෝපන්න වශයෙන් මේක ගොඩනැගිච්ච ආකාරය, අර කලින් තිබිච්ච සරල බව. එතකොට නිකන් අර හිතට ආයෙත් නිකන් අර එයාට ආයෙත් ගෙදර පෙන්නලා දුන්නා වගේ. එයා නිකන් ආයෙ දැන් ගෙදරෙන් එළියට පැන්නා. හිතන්න තමන් දරුවෙක්ව හදාගෙන යනකොට දරුවාට හොඳ නරක කියලා දෙනකොට දරුවා ආයෙත් ගිහිල්ලා වැලිය අත ගන්නවා, ආයෙත් ගිහිල්ලා මඩ අත ගන්නවා. ඉතින් එයාව ගෙනල්ලා ආයෙත් ඉතින් අම්මා ගෙදරින් ගෙනල්ලා තියෙනවා. ආයෙත් තොටිල්ලෙන් එළියට පයින්නවා, ආයෙත් ගෙනල්ලා තොටිල්ල ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි අපිත් මෙතන කරන්නේ. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ අර ඕ දැන් සක්මනේදී වෙන්න පුළුවන්, ඒ කියන්නේ කොයි තැනකදී වුණත් අපේ හිත ඔය වගේ ඒ කියන්නේ අරමුණු වල බැහැ ගන්න නැතිව, අරමුණක් මත පිහිට ගන්න නැතිව බොහොම සරලව තියෙනවා නම් එතනට වටිනකමක් දීලා තමයි මුලදී අපි ඒ තැන අපේ හිත තහවුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. මොකද එතෙන්ට වටිනකමක් දිය යුතුයි කියලා අපිටම ඕක හිතෙන්නේ නැහැ හුඟක් වෙලාවට. මොකද අපි සාමාන්‍යයෙන් වටිනකමක් දෙන්නේ එතන පුජ්‍යල භාවයක්, මාන්නයක්, කෙනෙක් පුජ්‍යලයක් ගොඩනැගෙනවා නම් තමයි අපි එතෙන්ට වටිනකමක් දෙන්නේ. මාව වර්ණා කරනවා නම් මම කැමතියි. මට මුල් පුටුව දෙනවා නම් මම කැමතියි. ඊළඟට අපිටම මටම ලාභයක් ලැබෙනවා නම් මම කැමතියි. මගේ නම කියවෙනවා නම් මම කැමතියි. එහෙම නම් සාමාන්‍යයෙන් අපි දෙයක් අගය කරන්නේ. මම යාළු මිත්‍රය තෝරන්නේ කොහොමද? එතකොට ඒ යාළු මිත්‍රය මාව අගය කරනවා. මට තමයි ඒගොල්ලෝ තැන දෙන්නේ. මට තමයි මුල් පුටුව දෙන්නේ. මට තමයි ප්‍රශංසා කරන්නේ. ඉතින් එහෙනම් මම ඒ අයට කැමතියි. දැන් නමුත් දැන් මෙතන එහෙම මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ හුදු සරල දැනුවත් බවක් විතරයි. ඉතින් ඒ නිසා අපි ස්වභාවයෙන් මේ තැනට ලොකු වටිනකමක් දෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ බුදු කෙනෙක්ගේ බණක් අපිට අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේ කියනවා මෙතන තියෙනවා එක්තරා අන්දමක සකස් නොකළ ස්වභාවයක්. මෙතන තියෙනවා එක්තරා අන්දමක ශාන්ත ගතියක්. මෙතන තියෙනවා සරල ගතියක්. ඒ තැන පොඩ්ඩක් ඉන්න බලන්න. මේ තැන පොඩ්ඩක් ඇසුරු කරන්න බලන්න. විවේක නිසිතං. මේ මෙතන තියෙන විවේක ස්වභාවයක්. මේ විවේකේ ඇසුරු කරන්න බලන්න. විරාග නිසිතං. මෙතන රූපයක් ගැන, සද්දයක් ගැන, ගඳක් සුවඳක් ගැන, එතන ඒ බඳු ඒ බාහිර අරමුණු ගැන රාගී ස්වභාවයක් ඇලීමක් මෙතන නැහැ. මෙතන තියෙන විරාගී ස්වභාවයක්. මේ ඒ ස්වභාවයට ඒ විරාගී ස්වභාවය ඇසුරු කරන්න බලන්න. ඊළඟට නිරෝධ නිසිතා. දැන් මෙතන තියෙන නිරුද්ධ වෙච්ච ස්වභාවයක්. මෙතන මොකක්වත් නැවත නැවත හටගන්නා ස්වභාවයක් නැහැ. නිකන් ඔහේ තැම්පත් වුණා තැම්පත් වුණාමයි. අලුතින් දෙයක් හටගන්න ගතියක් මෙතන නැහැ. එන්නේ නිරෝධ ස්වභාවයක්. ඊළඟට පටිනිස්සක් ගානු පස්සේ මෙතන දෙයක් අලුතෙන් ආවට ඒක අල්ලන්න යන්න එපා අතහැරලා දාන්න. එතකොට එක එක පැතිවලින් බුදුරජාණන් වහන්සේ වගේ විස්තර කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්න කරන්න තමයි අපේ හිත හඳුනගන්නේ මේ ස්වභාවය හිතේ නිකන් gedara වගේ. හිතේ නිකන් ප්‍රകൃතිය වගේ. හිත හඳුනගන්නේ යන්නේ එහෙම කරන්න තමයි. කරද්දි තමයි. හොඳයි. හොඳයි තේරුවන් සන්නයි අපිට ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්.
රුක්මාලි දසනායක ඔබගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අස්රයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව්.
ස්වාමීන් වහන්සේ මම මේ මට තියෙන අද ප්‍රශ්නේ ප්‍රශ්නයක් කියන්නේ අද දේශනාවත් මාගේ පොකුණුවත් අල්ලලා ඇති වෙච්ච දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ දැන් මම කාලයක් ඉස්සේ පරියන්කයයි සක්මනයි දෙකම පුදුමේ යෙදෙනවා. විශේෂයෙන් සක්මනේ අඩු වශයෙන් පරියන්කෙත් වැඩි වශයෙන් සක්මනේත් දැන් සිතුවිලි ගොඩක් එනකන් සමහර වෙලාවට ප්‍රපංච දක්වා යන සමහරක් වෙලාවට ඒවා විතක්ක විචාර නැත්තම් කොහොම කෙටි ප්‍රපංච මම දැන් ඒවා අඳුරගෙන තියෙන දිගට යනවා සමහර ඒවා කෙටියට යනවා ඊට පස්සේ එන්නේ නඩු වෙලා පොඩි ඉක්මනින් මතම් වාක්‍ය දෙකක් තුනක් වගේ එලා එහෙම අඩු වෙලා යන පැයක් කරනකොට අඩු වෙවි යනවා ඒක. දැන් මාගේ ප්‍රශ්න තියෙන්නේ දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට දැන් මම මොන හරි දැන් ප්‍රපංචයක් කරනකොට මම ඒ දිහා මම පුහුණු වෙලා තියෙන්නේ මට එහෙම දෙයක් වෙනවා කියලා දකිනවා මම. දැන් ඒක එහෙම දැකීමෙන් නවත්තනවද නැත්නම් විමර්ශනය කරනවද ඒවිලි එතන එතන මෙතන සංකත ඕලානික පරිසම්පන්න දෙයක් කියලා නැත්තම් මෙතන ඒ ඉඟක් පක්ෂිතාවයන්ව ඇති වෙච්ච හැටි පටිච්ච සම්පන්නව ඇති වෙන හැටි එතන විමර්ශනය කරලා වටහා ගන්නවද එහෙම නැත්නම් එතනදි තනිකර මුතු නිරීක්ෂණය කරලා භාවනාවෙන් පිටත් අයිවත් තුනහම අපි ඒක දිගේ දිගට දිගට මානසිකාර කරලා මට මෙහෙම වෙච්ච දැක්කීම මම තවදුරටත් තහවුරු කරගන්නවද එහෙම නැත්නම් ඒ වෙලාවෙදී මම තව තව එක විමර්ශනයේ යෙදෙනවලු මානසිකාර කරනවද මේක මට මේ ප්‍රපංචයාවේ කොහමද මගේ කොහමද මේකට මම තණ්හාවනේ නැත්නම් ඒ ප්‍රපංචයෙන් එන්න හේතුව මොකක්ද කියන එක මම බලනවද ඒකද සුදුසු එහෙම නැත්නම් ඒක මම දැනගත්තා මට වෙන වෙන දෙයක් වුණා මේ විදිහට යනවා ප්‍රපංච මගේ කියලා ඇවිල්ලා ඒකේ ස්වභාවය දැනගෙන මොනවද මම ප්‍රපංච කළේ කියලා හොයාගෙන පසුව භාවනාවෙන් පසුව ඒ ගැන විමර්ශනය කරන එකද හරි.
ඔව් ඉතින් ඒක දෙකම හරි කියලා තමයි කියන්න වෙන්නේ. ඒක අවස්ථානුකූලව තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට හිතන්න මොකක් හරි හිතේ ඔය වගේ ප්‍රපංචයක් ගොඩනගුණාම ඒක ඒ ගැන සතිමත් වෙච්ච ගමන්ම ඒක නැති වෙලා යනවා. ඉතින් එතකොට අරතරන් දඟලන්න දෙයක් නැහැ මේක පරිසම්පන්න වශයෙන් දකින්න, ඕලාරික වශයෙන් බලන්න, සංකත වශයෙන් බලන්න හුඟක් ඒ තරම් අපි වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. මුලදී ඔය වගේ ක්‍රම පාවිච්චි කරාම අර එතන එක්තරාන්දමක අර ධර්ම සතුටක් ගොඩනැගෙනවා, එක්තරාන්දමකින් අර අපි තුල ප්‍රඥාවක් ගොඩනැගෙනවා, ඒ වගේ වාසි තියෙනවා. හැබැයි ඒකේ නැවත නැවත යෙදෙන්න ඔය ඔක්කොම ක්‍රියාපටිපාටිය කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඔය මුළු ක්‍රියාවලියම හරහා යන්න අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගත්ත ගමන් නැති වෙලා. දැන් බුදුරජාණන් වහන්සේ දෙන උපමාවත් ඒ වගේ උපමාවක්නේ. දැන් මේ ක්‍රම තුන කියලා දුන්නාට මොකද? දෙන උපමාව මේ අසුරු සැනක් ගහන සැනකින් අතෙන්ට යන්න. ඇහි පිල්ලම් ගහන සැනකින් එතෙන්ට යන්න. ඉතින් දැන් ඇහි පිල්ලම් ගහන සැනකින් අපිට ඔය ක්‍රියාවලිය කරන්න බෑනේ. ඔය මුළු ක්‍රියාවලිය කරන්න නම් අපි චුට්ටක් එතෙන්ට වෙලාවක් යනවා. මුලදී එහෙම වෙලාවක් යනවා. ඒකයි මං කියුවේ මුලදී අපිට විනාඩි 5ක් යාවි සමහර විට ඔය පරණ හිතේ තැනට හිත ගන්න. එතෙන්දී අපි සමහරවිට ඕලාරික වශයෙන් දැක්කා. ඒක බලබලා ඉඳදී තමයි යන්න අතෙන්ට ගියේ. නැත්නම් පටිසෝපන්න වශයෙන් දැක්කා. එහෙම බලමින් ඉඳදී තමයි ආයෙත් පරණ තැනට ගියේ. එතෙන්දී යම්සි කාලයක් ගත වුණා. හැබැයි නැවත නැවත මේක පුහුණු වෙන්න ඒ අපිට ඒ අපේ ප්‍රകൃතියට හිත ගන්න ගත වෙන කාලය අඩු වෙනවා. පස්සේ පස්සේ ඒ අලුත් තත්ත්වයක් නැත්නම් ඒ විකෘති තත්ත්වයක් හිතේ ගොඩනැගෙන බව තේරුම් ගත්ත සැනින් ආයෙත් හිත අනිත් පැත්තට යනවා. ඉතින් ඒ නිසා ඔය කියන අවස්ථාව ඒ අපි තුල තමයි රඳාපවතින්නේ. ඇතැම් වෙලාවකදී අපිට පොඩ්ඩක් දඟලන්න වෙනවා ආයෙත් හිත යථා තත්ත්වයට ගන්න. ඇතැම් වෙලාවකට එහෙම අවශ්‍ය නැහැ. මේ අලුත් විකෘති තත්ත්වයක් ගොඩනැගෙන බව තේරුම් ගන්න සැනකින්ම යා අනිත් පැත්තට යනවා.
මදුපුනික සූත්‍රය අර මේ පොත් මේ අර බුද්ධ ජයන්ති පොතේ 15 16 වගේ දෙකේ කියලා තියෙනවා. ඒකේ ඇවැත්නි ඒකාන්තයෙන් හෙද්දම ඇස නැති කල්ලි රූපය නැති කල්ලි චක්මු විඥානේ නැති කල්ලි අර ඒ විදිහට කියන්නේ කියන එකේ එතනේ ඇස නැති කල්ලි කියලා අර එහෙම අදහස් කරන්නේ මොන වගේ දෙයක්ද කියලා පොඩ්ඩක් ඒක.
ඔව් දැන් මෙතන ජයන් මහත්තයා මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඕක තවත් පැත්තකින් විස්තර කරන්න මට පුළුවන්. ඒ සූත්‍රෙදි කියනවා කාම ගුණ සූත්‍රය කියලා. යත්ත චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදි තබ්බේ. යත්ත සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදි තබ්බේ. ඔන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඒ කියන්නේ දැන් මේ දැන් සාමාන්‍යයෙන් ඇහි ක්‍රියාකාරීත්වය තමයි ඇහැ ආයතනයක් වශයෙන් කටයුතු කරන එක. දැන් ආයතනයක් කියවහම නිකන් අපිට රළු වශයෙන් අපිට ගන්න පුළුවන් ආයතනයක් කියවහම වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙන තැනක්. එතන සංස්කරණ රාශියක් සිද්ධ වෙනවා. ඉතින් එතන පියවර රාශියක් එතන සිද්ධ වෙනවා. අන්න ඒ ආයතනීය ක්‍රියාකාරීත්වය නැවතිච්ච ස්වභාවය තමයි දැන් මේ චක්කුංච නිරුජ්ජති ඇහැ නැතිවීම කියලා කියන්නේ. එමතු මේ ඇහැ අන්දවීම කියන එක නෙමෙයි ඇහි ඒ ආයතනීය ක්‍රියාකාරීත්වයක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඇහෙන් ඇහැට එක්තරා අන්දමකින් රූපයක් ආපාදගත වුණහම මුලින් පහළ වෙන්නේ මේ නිකන් ඒකේ රූප සතහනක්නේ. දැන් මහත්තයා දන්නවනේ ඒක ඈන. කියන්නේ මොකක්ද අර දෘෂ්ටි විතානේ යටිගුරු වෙච්ච ප්‍රතිබිම්බයක් තමයි මේ අපේ ඇහි පහළ වෙන්නේ. ඕක ගැන තමයි අපි ඊළඟට ඒක උඩුකුරු කරගෙන ඒකට නම්ගම් දීගෙන ඒකට වර්ණ ගන්වගෙන ඒකට තව තව කැලී මූට්ටු කරලා අපේ අතීත මතක සටහන් එකතු කරලා ඊට පස්සේ අපේ ruci arjukam එකතු කරලා අනාගතය ගැන තියෙන අපේක්ෂාවන් එකතු කරලා ඔය වගේ අපි අර එතන ආයතනයක් කරගන්නවා. දැන් ඔන්න ඔය ඒ කටයුතු රාශිය තමයි සෑහෙන්න අඩු වේගෙන එන්නේ. එතන නිකන් හුදු රූප සටහන පහළ වුණා ඒක දෙයක් කරගන්න යන්නේ. ඒ මතින් හිතුවිලි ජනනය කරන්න යන්නේ. ඒ මතින් කතන්දරයක් ගොතන්න යන්නේ. හිත තියෙනවා නිශ්චලව. හිතන්න දැන් ඔයා සක්මනේ සක්මන් කර කර ඉන්නවා. ඒ වෙලාවේ ඔන්න අපිටම රිලව එක්කා. නැත්තම් සමනල එක්කා. හැබැයි හිතට ගාලක් නැහැ. දැක්කේ නැත්තේත් නැහැ දැක්කා. හැබැයි උමනාවෙන් ඒක දිහා බලන්න ගිහිල්ලා මේ අහවල් જાතියේ රිලවෙක්ක අහවල් ගහතේ සමනලේක්ක මෙයා මෙහින් යාවේ අරකේ මේකේ කියලා. ඒක ෆොටෝ එකක් ගන්න ගිහිල්ලා එහෙම මොකක්වත් කරන්න යන්නේ නැහැ. දැක්කා එතනින් ඉවරයි. ඒතර අන්න ඒ ආයතන ක්‍රියාකාරීත්වයක් නැතිවීම චක්කුංච නිරුජ්ජති. රූප සංඥාච විරජ්ජති. එතකොට අර හිතේ ඒ නිසා දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අපි ඇහෙන් රූපයක් දැකලා ඊට පස්සේ ඇහැ පියාගත්තත් ඒ රූපය අපේ හිතේ නිරූපණය වෙනවනේ. මොකද ඒ තරමට හිත ඒක අල්ලගෙන. එතකොට තමයි මේ රූපය ඒ දැකපු රූපයේ දිහා රාගයෙන් බැඳිලා ඒ රූපය අපි ඇහැ වැහුවත් අපේ හිත ඇතුළේ නිරූපණය වෙනවා. දැන් හිතන්න කවුරු හරි පිරිමි ළමයෙක් ලස්සන ගැහුණු ළමයෙක්ව දැක්කා. ඉතින් හොඳට බැලුවා. බලලා හොඳට ඔන්න හිතේ ධාරණය කරගත්තා. දැන් ඉතින් හිතේ දැන් ගෙදර ගියාත් ඒ රූපේ හිතේ මැවෙනවා. ඉතින් ඕක වෙන්නේ රාගයක් නිසානේ. ඔන්න ඔය දේ වෙන්න බෑ දැන්. දැන් අර රූප සංඥා මැකිලා යන්න ඕනේ. දැක්කා දැක්කා පමණයි ඒක ආයි හිතේ හොල්මන් කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රූප සංඥාච විරජ්‍යති. දැන් එතන විරංජනේ වීමක්, මැකී යාමක්, නිකන් දියවී යාමක් තමයි රූප සංඥාවට සිද්ධ වෙන්නේ. එතකොට තමයි යන්න හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්නේ. හිතේ මේ සංඥා හොල්මන් කරන්නේ නැහැ. සංඥා ඇවිල්ලා හිතට කරදර කරන්නේ නැහැ. අන්න ඒ එතෙන්දී තමයි එතකොට අපිට කතා කරන්න වෙන්නේ ඇහත් නිරුද්ධ වුණා, රූප සංඥා මැකිලා ගියා, දැන් හිතේ තියෙනවා පැහැදිලි බවක්. ඔව්.
අතරාන්තර
අපි අනිත්‍යද වෙන්න මොහොතක
තියෙන
තත්වයක් වගේ දැක් තමයි පැහැදිලි
කරන්නේ.
අනිවාර්යෙන්ම
ස්වාමීන් වහන්සේ අවසරයි ඇහෙනවද මං කියන එක? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මගේ භාවනා පිළිබඳ උපදෙස් මම ආනාපාන සති භාවනාව තමයි කරන්නේ. සාමාන්‍යයෙන් හුස්ම දැනෙන්නේ නාස් කුහරයේ මැද වගේ. ඒක ඉක්මනටම සියුම් වෙනවා විනාඩි ගානකින්. ඒක නිකන් මේ සාමාන්‍ය ලාස් ස්පර්ශයක් වගේ තමයි දැනෙන්නේ. ඉක්ම නැත්තම් පිරිමැදීමක් වගේ. ඒකත් ඉක්මනටම නාසයෙන් ඉවත් වෙලා නාසය ආසන්නයෙන් නාසයේ ඉදිරිපිට මූණ ඉදිරිපිට වගේ තේරෙනවා. ඊට පස්සේ ඉක්මනටම ඒක පැතිරිලා වගේ තේරෙනවා. ස්වාමීන් වහන්සේ මූණ ඉස්සරහ සමහරක් වෙලාවට මූණ ඉස්සරහ පැතිරිලා වගේ, සමහරක් වෙලාවට ශරීරයේ ඉදිරිපස ශරීරයේ වට කරගෙන පැතිරිලා වගේ. ඒ කොහොම වුණා මට ඒ ගැන අවධානය යොමු කරගන්න පුළුවන් කිසි බාධාවක් නැතුව. එතකොට හුඟක් වෙලාවට අර හුස්ම පටන් ගන්නකොට තිබුණන්නේ අර ඉන් අවුට් ඉන් අවුට් කියලා රිද්මයක් වගේ. ඔය වෙලාවට අර හුස්ම සිවුම් වෙනකොට රිද්මය විතරයි ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන්නේ. එතකොට රිද්මයම අර ශරීරයේ වටේ පැතිරිලා තියෙනවා වගේ, හරියට මූණ ඉස්සරහන් හරි තියෙනකොට රිද්මය විතරක් නිකන් බොහොම සිවුම් ඒක පිම්බීමක් හැකිලීමක් වගේ කියන්නත් පුළුවන්, දැනීමක් විතරක් කියන්නත් පුළුවන්. කොහොම වුණත් වචනෙන් කියන්න අමාරු බොහොම සිවුම් හැඟීමක් ස්වාමීන් වහන්සේ. ඒකම මට දැනෙන හැම දෙයකම ඒක අදාළයි නේද කියලා. ඒ කියන්නේ මට දැනෙන හැම දෙයක්ම හුදෙක් සංඥාවක් පමණක් නේද කියලා මට හිතෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ඒක.
අපි පොඩ්ඩක් හොඳයි අපි මේක පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. ඒ කියන්නේ දැන් ඇත්තටම සංඥාව කියන්නේ එක පැත්තක් තමයි. ඒ කියන්නේ අපිට දැන් ඔතෙන්දී සංඥාව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ස්කන්ධ පහකට බෙදලානේ බුදුහාඳුරෝ ඕනම අත්දැකීමක් විස්තර කරන්නේ. ඉතින් ඒක එක්තරාන්දමක ද්‍රව්‍යමය පැත්තක්, රූපී පැත්තකුත් විස්තර කරනවා. ඊළඟට ඒකේ සියුම් වේදනා පැත්තකුත් විස්තර කරනවා. සංඥා පැත්තකුත් විස්තර කරනවා. ඊළඟට යම්කිසි සකස් ක්‍රීම් පැත්තකුත් විස්තර කරනවා. ඉතින් එතකොට දැනගැනීම් පැත්තකුත් විඥාන වශයෙන් විස්තර කරනවා. ඉතින් ඔය පහෙන් අපිට යම් අත්දැකීමක් ලබද්දී කීපයක් ඉස්සරහට එන්න පුළුවන්. කීපයක් හොඳට ඉස්මතු වෙලා එහෙම නැත්නම් හොඳට පැහැදිලි වෙලා පේන්න පුළුවන්. හැබැයි ඉතින් අනිත් ඒවාත් නිකම් පසුබිමේ තියෙනවා. හැබැයි ඉතින් අපි මූලික කරගත්තේ මෙතෙන්ද දැන් සංඥාව. ඒ සංඥාවත් ඉතින් ෂය වෙලා යන්න පුළුවන්. දැන් ඔය මට්ටමේදී දැන් අර කලින් තිබිච්ච ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන මට්ටමේ රළු සංඥාව දැන් නැහැ. ඒක ක්‍රමානුකූලව ෂය වෙලා ගියා. දැන් නිකන් හුදු රිද්මයක් විතරක් බවට පත් වෙලා තියෙනවා. නිකන් එන යන ස්වභාවයක් තියෙනවා. එච්චරයි. ඒ වගේ අර සංඥාවේ වියකියාමක්, සංඥාවේ වැයවියාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඊට පස්සේ අර මුළු කයේම වටේ තියෙන නිකන් පැතිරිච්ච ගතිය, නිකන් ආලෝක ස්වභාවය, ඒව ඇවිල්ලා ටිකක් අර මේ අර සමාධියේක ලක්ෂණ එතන තියෙනවා. දැන් අපි තුල ගොඩනැගෙනකොට යම් ප්‍රමාණිකෝල සමාධියක් ඔය වගේ එනවා නිකන් නිමිත්තක් වගේ නිකන් ආලෝක ස්වභාවයක් වගේ නිකන් වලාපටලයක් වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් අපිට ඒක දිහා බලන් හිටියොත් ටිකක් ගැඹුරු සමාධියකට යන්නත් පුළුවන්. අපි එහෙම යන්නේ නැතුව මේ කයේ දැනෙන දේ දිහා විචක්ෂණශීලීව බැලුවොත් මෙතන තියෙන්නේ එන යන ස්වභාවයක්, මෙතන තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්, එහෙම නැත්නම් මේකෙන් අයින් වෙලාවට බලන්න පුළුවන් මෙතන තියෙන හුදු සැප වේදනාවක් කියලා. අර ඒක දිහා හුදු සංසිද්ධියක් දිහා බලන ආකාරයෙන් බැලුවොත් අන්න එතන තියෙන්නේ ප්‍රඥාව මුහුණු මූලික කරගත්ත බැලමක්. ඒ කිය ඔය දෙකම අපිට ගන්න පුළුවන්. ඒ නිසා හුඟක් වෙලාවට ඔය දෙකම තියෙනවා. ඉතින් අර එක එක අය මුලදී ඉතින් එක එක දේවල් අල්ලනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙක් ඔයක තියෙන අර සුන්දරත්වය නිසා, ඒක තියෙන සැහැල්ලුව නිසා ඔය ආලෝක ස්වභාවයට නැත්නම් ඔය නිමිත්තට කැමැත්ත ඇති කරගෙන ඒකෙන් සතුටක් ඇති කරගෙන ඒක දිහාම බලාගෙන ඉඳලා එතනින් හිතේ සමාධියක් ගොඩනගනවා. පස්සේ පස්සේ තින් අත්දැකීම් ලබන්න ඒක පැත්තකට දාලා මේ එතන විපස්සනාවක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ඉතින් දැනට මට තේරෙන විදිහට යන විදිහට යන්න දෙන්න. මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තව ටිකක් අත්දැකීම් ලබා ගන්නයි අවශ්‍ය.
ස්වාමීන් වහන්සේ ඉතුරු ටික
කියන්නද? ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මට ආලෝක ස්වභාවයක් දැනෙන්නේ නැහැ.
හරි.
ආලෝක ස්වභාවයක් සාමාන්‍යයෙන් දැනුණත් අර තද ආලෝකයක් නිකන් ලා
ප්‍රශ්න නැහැ. ඔව්. හරි. ඒක ගැටලුවක් නැහැ. ඔව් ඒක ගැටලුවක් නැහැ. කියන්නේ ඇතම් කෙනෙකුට ඒක බොහොම ප්‍රභාෂරව දැනෙනවා. ඇතම් කෙනෙකුට බොහොම නියල් ආවට දැනෙනවා. ඉතින් ඕක ඇවිල්ලා නිකන් අර මේ හිතේ සමාධියක් ගොඩනගෙනවා කියන එකට ලක්ෂ්මූලික ලක්ෂණයක් තමයි වෙන තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඉතුරු ටික ඒ විදිහට දැනෙන එක ගැන මම හිත යොමු කරගෙන මට ඉන්න පුළුවන් කරදරයක් නැතුව එතකොට මේ ඉතාම ශාන්ත ප්‍රණීත ස්වභාවයක් තමයි දැනෙන්නේ. වටා පිටාවේ ශබ්ද ඇහෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර හිත යොමු කළොත් අර මේ ඉඳගෙන මම සාමාන්‍ය පුතුව ඉඳගෙන භාවනා කරන්නේ අර පුතුවේ ස්පර්ශ වෙන තැන් හැම හිත යොමු කළොත් දැනෙනවා මම සාමාන්‍යයෙන්ම හිත යොමු කරන්නේ නැහැ අර හුස්මටයි දැනෙන දේටයි විතරයි යොමු කරන්නේ කයට විතර යොමු කරන්නේ නැහැ. එතකොට මේ හිතුවිලි ස්වාමීන් වහන්සේ අර අර දැන් හුස්ම දිහා අර රිද්මය දිහා ඔහේ බලාගෙන ඉන්නකොට හිතුවිලි එනවා යනවා මම මේ හිතුවිලි එන යන බව තේරෙනවා මට දැනෙනවා. ඒවා මම මොනවද කියලා එහෙම හොයන්න යන්නේ නැහැ. හිතුවිලි ඔහේ යනවා එනවා මම හුස්ම දිහා බලාගෙන නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඉතින් සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ ඔය හිතුවිලි කොහොමදත් හිතුවිලි අඩුයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් භාවනා කරන්න ඉගෙන ගත් ඉඳගත්තු වෙලාවේ ඉඳලා එහෙමට හිතුවිලි එන්නේ නැහැ. දැන් ඔය වගේ වෙලාවට හිතුවිලි ගොඩක් අඩුයි. ඉතින් ස්වාමීන් වහන්සේ අර සමහරක් වෙලාවට හිතුවිලි දිහා බලාගෙන සිටියත් සමහරක් වෙලාවට හිතුවිලි ඔස්සේ පැටලීලා යන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට මම ආපහු ඒක දැනුවත් වෙලා හිත හුස්මට ගන්නවා. සමහරක් වෙලාවට නොදැනීම කතා ගොත ගොත ටිකක් වැඩිපුර වෙලා යන වෙලාවලුත් තියෙනවා. ඉතින් එතකොට මම ආපහු ඒක ගැන එහෙම කලකිරෙන්නේ එහෙමත් නෑ. මේක තමයි හිතේ ස්වභාවය කියලා හිතලා ආපහු දැනෙන වෙලාවට හිත ගන්නවා ආපහු හුස්මට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ බලනවා උත්සාහ කරලා බලනවා මේ මොන වගේ සිතුවිලිද කියලා. එතකොට එන්නේ සාමාන්‍යයෙන් මේ අතීත සිදුවීම් පිළිබඳ මතකයන් එහෙම නැත්නම් අනාගත සැලසුම් පිළිබඳ ඕවාසේ තමයි කතා ගොතගොත යන්නේ. එතකොට මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ හිතුවිලි එන්නේ සංඛාව නිසා තමයි කියලා. ඉතින් එච්චර තමයි මම ඔහොම භාවනාව දිගට කරනවා. එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර සිතුවිලි ගැන තව විපරම් කරන්න ඕනද? මම අර දැන් අපි ධම්මානුපස්සනාව ගැන එහෙම කියනකොට ස්වාමීන් වහන්සේ කියනවානේ අර ධම්මානුපස්සනාවේදී නිවරණ සබ්බය කියලා මේ අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඔය වගේ. එතකොට මම එහෙම හිතන්න යන්නේ නෑ. හැබැයි පසුව කල්පනා කරනකොට මට තේරෙනවා මෙතන මට අර ව්‍යාපාද ගතිය නම් හොඳටම අඩුයි. ජින මිද්‍යාක් එහෙම එන්නේ නැහැ. විචිකිච්ඡා එන්නේ නැහැ. මට එන්නේ මේ මේ හිත විසිරෙන එකයි තණ්හාවම තමයි. එතකොට මට හිතෙනවා මෙතන මට එන සිතුවිලි වල මූලික තණ්හාවම තමයි කියන
එක. ඔව් කරදන්නේ.
ඔහොම තමයි මම එකටම කරගෙන යන්නේ.
හොඳයි. යන විදිහ හොඳයි. ඔව් යන විදිහ හොඳයි. ඔව් කරන විදිහ හොඳයි. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතිය ওই වගේ වඩාගෙන යනකොට අපි තුල ඔය කුසලතාවය ගොඩ නැගෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සරනම් අපිට එච්චර කුසලතාවයක් නැහැ. හිතට එන මොනවාට හරි අපි අල්ලනවා, අහු වෙනවා, ඒ ඔස්සේ යනවා, දිගට දිගට හිත හිතා ඉන්නවා ඉතින්. හිතට කිසි නිදහසක් නැහැ. නමුත් දැන් අපි කුසලතාවයක් ගොඩ නගනවා, අපිට ඕමනා තැනට අවධානය යොමු කිරීමේ ශක්තිය. එහෙම ගොඩ නගාගෙන යනකොට ඒ කායනුපසනාව හරහා ඒ ගොඩ නැගෙන කුසලතාවය ඊට පස්සේ දන්නේම නැතුව ඔන්න හිතට යෙදෙනවා. දැන් මොන අපි හිත දිහාත් බලනවා. හිතට එන සිතුවිලි දැන අපි විමසලිමත් වෙනවා. මේවා හුදෙක් සිතුවිලි පමණක් බවට පත් වෙලා. ඒ නිසා ඒක කෙරෙන බව තේරෙනවා. ඒ නිසා ඔක වළක්වන්න අවශ්‍ය නැහැ. යන විදිහ හොඳයි. ඔය විදිහටම යන්න.
ස්වාමීන් වහන්සේ අර මේ තමානුපස්සනාව ගැන කතා කරනකොට අර කාම ඡන්ද නීවරණය එහෙම විස්තර කරනවා නේද? ඒකට ඒ වගේම අපි යොදන්න ඕනද?
ඔව්. පුළුවන්. ඉදිරියේදී ඒක කරගන්න පුළුවන්. කියන දැනට ඔය යන විදිහට යන්න. දැනට නිකන් මේවා හුදෙක් විවිධ ස්වභාවයන් වශයෙන් නැත්නම් විවිධ චිත්ත භාවයන් වශයෙන් මේක රාගසිතක් මේක කාමච්ඡන්දයක් එහෙම කියලා හඳුනා ගනිමින් යන්න. පස්සේ පස්සේ ඒකේ වර්ධනය වෙනකොට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී තින් චිත්තානුපස්සනාවකදී අපි කරන්නේ ඒ જાතියේ සිතුවිලි හඳුනා ගැනීමක්. හඳුනාගෙන ඒවට යන්න ඉඩ හැරීමක්. ඒවා මම වගේ කරගන්නේ. ඒවා දිහා හුදු සිතුවිලි මාත්‍රෙන් නතර වෙනවා. පස්සේ පස්සේ ඒවා හට ගන්නකොටම තේරෙනවා. ඒ වගේ මුල් පුරුකෙකදීම අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඒකේ වර්ධනය සිද්ධ වෙන්නේ.
ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්නද?
ඔව්.
ස්වාමීන් වහන්සේ එතකොට මම මේ සක්මන් භාවනාව වැඩිපුරම කරන්නේ නැහැ.
ඒකත් කරන්න හැබැයි.
ප්‍රශ්නයක් නැති මම.
නෑ ඒකත් කරන්න.
ගෙදර වැඩ කරනකොට ස්වාමීන් වහන්සේ පිටු පිටුව ගන්න බලනවා. ඉතින් ඒක නිසා සක්මන් භාවනාව නොකලට තමයි
නෑ ඒකත් කරන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපිට මෙතන සමබරතාවය ගොඩනැගෙන්නේ. මොකද එහෙම නැත්තම් සමාධි පැත්ත තමයි ඉස්සරහට එන්නේ. මෙතෙන්දී අපි සමාධිය විතරක් නෙමෙයි සතියයි ප්‍රඥාවයිත් ඉස්සරහට ගන්න ඕනේ. ඒ නිසා සක්මුණත් කරන්න.
ස්වාමීන් වහන්සේ තවත් මේ ආර දැන් මෛත්‍රී භාවනාවක් කරන්න කැමති. එතකොට දැන් ඔය සති භාවනාවට කලින් හෝ පස්සේ ඒක ප්‍රශ්නයක් නෑ නේද ස්වාමීන් වහන්සේ? කලින් කළා, පසුව කළා.
කලින් කරන්න. ඔව් කලින් කරන්න. ඒකත් හුඟාක් වෙලාවක් අවශ්‍ය නෑ. ඒ කියන්නේ පොඩි වෙලාවක් කළා. ඒ කියන්නේ දැන් උතන්දී ආනාපාන සතිය කියන එක මෛත්‍රියට යහා යනවා. ඒ නිසා අපිට ආනාපාන සතිය තුළ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නම් ඒ තුළම මෛත්‍රියක් තියෙනවා.
මෛත්‍රී
භාවනාව මුලින් කරලා ආනාපානෙන් පස්සේ කරන්න. ඒකද මෛත්‍රී භාවනාව මුලින් කරලා පොඩි වෙලාවක් මං කියන්නේ උඟක් වෙලා නෙමෙයි. ඊට පස්සේ ආනාපාන සතියට ගියාට වැරදක් නැහැ. මොකද ආනාපාන සතියේදී අපි කරන්නේ විතර්ක සමනය කිරීමක්. මෛත්‍රී භාවනාවේ තියෙනවා විතර්ක කිරීමක්. ඉතින් අපි ආනාපාන සතියෙන් විතර්ක සමනය කළා ආයි විතර්ක කරන්න ගියොත් ඒක අපරාධී. එහෙනම් තමයි මෛත්‍රී භාවනා මුලින් කරන්න චුට්ටක් පොඩි වෙලාවක් එතන විතර්ක කිරීමක් තියෙනවා. හැබැයි ආනාපාන සතියෙන් ඒ ඔක්කොම ටික සමනය කරලා දානවා.
ඔබ ආසිත පින් සිදු වෙනවා.
හොඳයි. තෙරුවන් සරණයි. අපිට තව විනාඩි දෙකක් විතර ගන්න පුළුවන්. සාලිය කියලා එක්කෙනෙක් අත උස්සගෙන ඉන්නවා. කැමති නම් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. නැත්තම් අපිට වැඩසටහන අදට සමාප්ත කරන්නත් පුළුවන්.
සාලියට අන්මියුට් කරන්න පුළුවන්.
එහෙම නැත්තම් අර ලතා කියලා කෙනෙක් අත උස්සගෙන හිටියා. දැනුත් ආයි අත උස්සගෙන ඉන්නවා. එයාටත් ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන්.
සාලිය ඔබට පැලේ ඉදිරිපත්
කරලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්නේ පොඩි දෙයක් මට පැහැදිලි කර ගැනීම සඳහා. ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් නිදාගන්න යනකොට මගේ ශරීරයේ හිත යොමු කරලා ඒ වෙන තැනීම් දැනගැනීම් දැනගැනීමෙන් එහෙමම නින්ද යන වරුණක් මම ඇති කරගෙන තියෙනවා ස්වාමීන් වහන්ස. ඒකදී මට ඊයේ රාත්‍රියේදී ස්වාමීන් වහන්ස මම එහෙම හොඳට දීකා වෙලා එහෙම කරගෙන ඉන්නකොට එහෙම දැනගෙන යනකොට මට එකපාරටම ස්වාමීන් වහන්ස එක කකුලක තනහිස්ස සහ තනහිස්සෙන් පහළ එක අර ඇතිවීම නැතිවීම කියලා මට එහෙමම කියන්න අමාරුයි. අර ඉතාමත්ම අර ඉදිකටු තුනු කියනවා වගේ ඒ වගේ දැනගැනීම් රාශියක් ඉතාමත් වේගයෙන් දැනගැනීම් ගියා. ඒක පොඩි වෙලාවක් පැවතුනා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ පැවතිලා නැවතුණා. ආපහු ගමනක් ඒ විදිහටම පැවතිගෙන ගියා ස්වාමීන් වහන්ස. ඒක ටිකක් අර ඒකේ ගොඩ වේගයේ ඉතාමත්ම වේගවත්. මම එතනදී හිතුවා ස්වාමීන් වහන්ස ධාතු ගුණ වෙන්න ඇති කියලා. මම නැවතත් ඒ විදිහටම හිටියා. නැවතත් අර විදිහටම සෑහෙන්න වෙලාවක් අර විදිහටම දැනීම දැනගෙන ගියා. ස්වාමීන් මට එතනදී පොඩි බයක් ඇති වුණා. ඇත්තටම එතන ලෙඩක් කියලා ස්වාමීන් වහන්ස මට එහෙම මේක ඇති කියලා ස්වාමීන් වහන්ස
නෑ ඕක පුරුදු කරන්න වරදක් නැහැ. ඒක බය බය විතරයි අයින් කරගන්න තියෙන්නේ. ඔතන තියෙන්නේ වේදනාවේ තථා ස්වභාවය. ඔක වේදනා පැත්තකින් බලන්නත් පුළුවන්, ධාතු පැත්තකින් බලන්නත් පුළුවන්. ඔය කොයි දෙයක් තියෙන වගේ ශීඝ්‍ර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. අපිට ඒක තේරෙන්නේ නැති නිසා තමයි අපි හිතන්නේ මෙතන නිත්‍යයි කියලා. මෙතන දිගට පවතින නිත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා හිතන්නේ. අපි ගාව තියෙන ඒ සියුම් බව අපිට නැති නිසා. අපේ හිත සියුම් වුණාම ඒකාග්‍ර වුණාම ඒ ඒකාග්‍ර වෙච්ච හිතට තමයි ඔය යථා ස්වභාවය තේරෙන්නේ. මෙතන බුදුහාඳුර කියනවානේ සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති පස්සති. ඒ සමාහිත වූ හිතට හොඳට ඒකාග්‍ර වෙච්ච හිතට තේරෙනවා දැනෙනවා මෙතන තියෙන මේ යථා ස්වභාවය. ඒ නිසා ඕකට බය වෙන්න දෙයක් නැහැ. ඕක තමයි තියෙන්නේ අපි ගාව. ඕක තමයි තිබිලා තියෙන්නේ. දැන් තමයි ඒක අපි හඳුනගන්නේ, තේරුම් ගන්නෙ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ. මේ මට අර මේ අනිස් ඔබ වහන්සේක දැන් පැහැදිලි කරනකොට තමයි මට ඒක හොඳටම පැහැදිලි වුණේ. මේ මට අර අනිශ්‍රිත ස්වභාවය කියන එක ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවක් කර දැන් සුමානෙකට දෙකකට විතර ඉස්සෙල්ලා සක්මන් භාවනාව කරනකොටත් මට අර වෙනද තරම් සිතුවිලි එහෙම මුකුත් එන්නේ නැතුව පයේ ස්පර්ශය විතරක් දැනගනිමින් ගියා. ඒකම මම පරයන්ක භාවනාවට වාඩි වුණා ස්වාමීන් වහන්ස. එතනදී මට කිසිම අරමුණක් ආවේ නැහැ. එහෙම සෑහෙන වෙලාවක් හිටියා. ඒ ස්වභාවය ස්වාමීන් වහන්ස අර වෙනදට අර පස්සද්දි වගේම අර එහෙම ගුණ සැහැල්ලු ස්වභාවයක් නොවේ. මම ඉන්නවා කියලා දන්නවා ස්වාමීන් වහන්ස. කිසිම අරමුණක් නැහැ. මට හොඳට ඉන්න පුළුවන්. එකවරක් ලොකු හුස්මක් ගියා. නැවතත් ආපහු මම ඒ ස්වභාවයටම ගියා. ඊට පසුව අර මුළු ශරීරය පුරාම යන දැනගැනීමක් තිබුණා. ඒක මට විස්තර කරන්න තරම් එහෙම මතකයක් එහෙම නැහැ. නැවතත් අර කිසිම අරමුණක් නැති ස්වභාවයක හිටියා. ඉතන මම මෙතන විනාඩි 37ක් ගත වෙලා තිබුණා ස්වාමීන් වහන්ස. මට ඒ ස්වභාවයේ තව දුරටත් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්කම තිබුණා. මම අර වැඩ තිබුණ නිසා නැකිත්ත ස්වාමීන් වහන්ස. ඒ ස්වභාවයේ ඉඳන් සුමාන දෙකට ඉස්සෙල්ලා ඒ ස්වභාවයේ අත්දැකීම තිබුණේ. ඊට මාස ගණනාවකට ඉස්සෙල්ලා ඒ විදිහම අත්දැකීමක් තිබුණා. නමුත් ඒක අර ඒක ඊට පස්සේ දැන් සුමාන දෙකකට ඉස්සෙල්ලා දැකපු එක ඊට පස්සේ නම් එහෙම අත්දැකීමක් නෑ ස්වාමීන් වහන්සේ.
දැන් ඕක නැවත නැවත වේවි. දැන් අර දැන් ඇඳේ මේ ඇල වෙලා ඉන්නකොට අර වගේ අර මේ දිගට ඇතිවීම නැතිවීම දැක දැක ඉන්නකොටත් ඕක ඒවි. ඒ නිසා එහික ආවොත් එතන නිකන් අපිට ඉන්න විතරයි තියෙන්නේ. ඒ දැනුවත් බව තුල ඉන්න විතරයි තියෙන්නේ. මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒ ඒ දැනුවත් භාවය තුල හිත පුරුදු කරන්නයි තියෙන්නේ. ඒ නිසා ඔයක අනිවාර්යෙන් එනවා. අපි තමයි ඒක මග හරවන්නේ. අපි තමයි ගිහිල්ලා වෙන දෙයක් එතෙන්දී අල්ලන්නේ. මොකද මෙතන කෙනෙක් හදන්න නැති නිසා. මෙතන විශේෂ සංස්කරණ නැති නිසා. මෙතන ටිකක් කම්මැලි දනවන නිසා අපි ඉතින් මොකද කරන්නේ? ඕක අත්හැරලා දාලා අපි ගිහිලා වෙන මොකක් හරි අල්ල ගන්නවා. ඒ නිසා අපි කියන්නේ ප්‍රතිපදාව නිවැරදිව වඩනවා නම් අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. ඉතින් අපි කරන්නේ ප්‍රතිඵලය ලැබෙනකොටම ඒක අත්හැරලා දානවා. ප්‍රතිඵලය වෙනුවට ආයෙ ගිහිලා වෙන මොකක් හරි අල්ලනවා. ඒ නිසා මේ ලබලා තියෙන අත්දැකීම නිවැරදි ඒක හඳුනගෙන තියෙනවා. ඒ தත්ත්වේ නැවත මතුනොත් ඒ தත්ත්වය තුළ හිත පුරුදු කරන්න පොඩ පොඩ එතකොට ඉස්සරහට යන්න පුළුවන්.
මම ආනාපානය කරන්න පටන් ගත්තාම දැන් මොන අවස්ථාවකින් වගේ උස්ම රැල්ල දැනෙන්නේ නැතුව යනවා සල්නස.
හරි.
කයත් නොදෙනියනවා. ඒ වගේම සිතට සිතුවිලි එන එකත් නැතර වෙනවා. බලනොත් සිතේ හිස් බවක් දැනෙනවා. මෙහෙම ඉතිවිලි නොම නැතුව විනාඩි 10ක් 15ක් තරම් මුලින් ඉන්න පුළුවන් වුණා. බෝහන් සුපතිස් දුන්නා. තව ප්‍රතිවුණ කරන්න ගිහින් ඊට පස්සේ විනාඩි 20 30 එහෙම ගිහලා දැන් සල්නස මේ කයක් වගේ ඉන්න පුළුවන්.
හරි.
මෙහෙම ඉන්නකොට සමහරක් වෙලාවට හිතවිලි එනවා. ඉතින් ඒකට අනුග්‍රහයක් මම ඇත්තට දක්වන්නේ නැහැ. ශබ්ද ඇහුණත් එහෙමයි. ඉඳලා හිටලා උස්ම රැල්ල නිකන් දැනෙනවා වගේ තියෙනවා. ඒවට කිසිමක් උපාදාන කරන් ගන්න යන්නේ නැහැ සවන්නාස.
හරි.
ඉතින් මට මෙහෙලාගෙනකොට ඉන්න තැන තේරුම නැහැ. නිකන් කිස්ස අවකාශක ඉන්නවා වගේ දැනෙනවා. පුදුම සැහැල්ලුවක්.
හරි.
ඒ වගේම මම කියලා කෙනෙක් නැහැ කියලා හිතෙනවා. පංචස්තන්ධයත් උපාදානය කරගන්නේ නැහැ.
හොඳයි. ඒ කියන්නේ අපි ඉඳගෙන කරන කාල පරිච්ඡේදය පොඩ්ඩක් අඩු කරලා වැඩියෙන් සක්මනම කරන්න. සක්මනේදී සැහැල්ලුවෙන් යන්න. ඒ වගේමයි සක්මනේදී කෙලින්ම අතෙන්ට දාන්න හිත. ආයි අලුතෙන් මොකක්වත් මෙනෙහි කරන්න යන්න අනිත්‍ය දුක්ඛ බලන්න ඒ මොකක්වත් අවශ්‍ය නැහැ. දැන් හිත හඳුනගෙන තියෙනවනේ මේ ස්වභාවය. කෙලින්ම දාලා බලන්න එතන ඉන්න පුළුවන්ද කියලා. එතකොට ඉතින් සමහරවිට ඉක්මනට කැඩෙනවා. ආයිසිතුවිලි එනවා, ආයි පොඩ්ඩක් විසිරෙනවා. එතකොට තමයි අර මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. මෙතනින් තමයි සුද්ධ කිරීමක් වෙන්නේ. දැන් අපි ස්වභාවය හඳුනගත්තා. දැන් ඉතින් ඒක තුල පැය ගණන් හිටියා කියන එක තුල නෙමෙයි ඇත්තටම අපිට ඉදිරි ගමනක් තියෙන්නේ. දැන් මේක කැඩෙන්න ආරින්න ඕනේ. දැන් මේක කැඩෙන්න ආරිනවා කියන්නේ මේක නොගැඹුරු කරනවා. නිකන් අපි ඔහෙ දාලා බලනවා. ඇයි හිතට ඉතන ඉන්න බැරි? එතකොට නම් ආයි ගිහිලා හිත මොකක් හරි අල්ලනවා. එතෙන්දී ආයි තේරුම් ගන්නවා මේක හිත ගෙහින් ඇල්ලුවා. තාම ඔන්න ගිහිලා රාගෙට ඇලුනා. ආයි නම් තණ්හාවෙන් බැඳුනා. ආයි හිත ද්වේෂයට ගියා. අර අපේ තියෙන මේ කෙලස් ටික පොඩි පොඩි කෙලස් ඒවා අපි හඳුනා ගන්න. දැන් මේ කෙලස් සියුම් කෙලස් හඳුනා ගැනීම සඳහා දැන් ඔය ස්වභාවය අපි පාවිච්චි කරනවා. එතන තමයි මේක ප්‍රායෝගිකව යොදා ගන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. සියලු දෙනාටම එසේම වේවා. එහෙමනම් ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ අන්දමින් අද රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා ච ආදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලමන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වසිතුම් වන්දිතුම් වරං චාරිපුත්තාතිතේරාන ආගතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාචං බුද්ධ පුත්තං නමාමහ සාදු 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 නිමං ස්වාමි වහන්සේ ගෞරවණී ස්වාමි වහන්සේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සියලු දෙනාටම තෙරුවන් සරණයි.